අද අපි ප්‍රශ්න සමූහයක් ලැබිලා තියෙනවා. අපි එකින් එක අරින්න අවශ්‍ය අවශ්‍ය ප්‍රශ්න වලට උත්තර පිළිතුරු ගන්න බලාපොරොත්තු වෙමු. ඉරියව් පැවැත්මේදී ඒ ඉරියව් වලදී නිවන් පිණිසම එම ඉරියව්ව මනසිකරණය කරන අයුරු පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටින කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. හැම අවස්ථාවකම යම් කිසි ඉරියව්වක ගත කරන හේයි ඇලෙන ගැටෙන අවස්ථාවක් එන විටම තමා තමාගේ ඉරියව්වට සිත යොමු කිරීමෙන් ඊයනුව සිත නිවන්ත යොමු කර ගැනීමට සලස්වා ගන්න අයුරු පැහැදිලි කර දෙන්න කියලා මේ කියන්නේ. මුලින්ම වන්හාලා අපි දැනගන්නවා නිවන කියන්නේ මොකක්ද කියලා. අපිට ලබන්න පුළුවන් එක නිවනක් ලැබෙනකන් ඉන්න ඕනේ එක නිවනක්. එක නිවනක් තමයි රාගක්ෂය කිරීමෙන්, ද්වේෂක්ෂය කිරීමෙන්, මෝහක්ෂය කිරීමෙන් ලැබෙන සාන්තිය. රාගක්ෂය නිබ්බාණං, ද්වේෂක්ෂය නිබ්බාණං, මෝහක්ෂය නිබ්බාණං කිව්වේ අන්නේ නිවන. සෝපාලිසේ නිර්වාණ ධාතුව කිව්වෙත් ඒක අරිහතුන් වහන්සේ භුක්ති විඳින්නේ ඔය නිවන. පංචස්කන්ධයෙන් අපිට ස්කන්ධ පරිනිර්වාණය කියන එක අවසානයේ සිද්ධ වෙනවා. එදා වෙනකම්ම බඩිකින්න විඳින්න වෙනවා, පිපාසය විඳින්න වෙනවා, සීතල රොස්නට ගොදුරු වෙන්න වෙනවා, හෙට රෝග වලට ගොදුරු වෙන්න වෙනවා, කැපුම් කැටුම් වලට ගොදුරු වෙන්න වෙනවා. මේ හිතේ අමාරු, බඩේ අමාරු, ඇඟේ තියෙන විවිධාකාර රෝගාබාධයන්ට ගොදුරු වෙන්න වෙනවා. සතුන්ගෙන් ඇති වෙන මැටිබදු වාදී තමයි පටන්ගෙන මේ ආකාර සර්පවාදී සතුන්ගෙන් ඇති වෙන සංක්‍රමණය වලට ගොදුරු වෙන්න වෙනවා. හරි හතර වතුනත් ඒකෙන් බේරෙන්න බෑ. ඒ දිගට ගොදුරු වෙවි ඉඳ වෙනවා. ඒ සියලුම දුක් වලින් නිදහස් වෙන්නේ අනුපරිසේහි නිර්වාණ ධාතුව කියන අවසාන ප්‍රතිඵලයෙන්. අරිහතුන් වහන්සේගේ අවසාන චුටිචිත්තේ මොහොත. එතනින් එහාට උන්වහන්සේට ස්කන්ධ ප්‍රයත්න ඉවරයි. ආයි ඇසකින්, කනකින්, නාසයකින්, දිවකින්, කයකින්, මනකින් පණවල කෙනෙක් නැහැ. කෙනා හැටියට පණවපු දුක්ඛස්කන්ධය කෙලවරයි. ඉතින් එතෙන්ටක අපිට කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ තමයි මේ අතුරු කරන කියන හිතන හැම කඩේටක්ම රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙන එකක්ද කියලා මනස සිහියෙන් බලලා එහෙම වෙනවා නම් රාග අනුසය තියෙන නිසා අරමුණක් වෙනකොට රාගේ නැගින හැටි මනස සිහියෙන් තේරුම් ගන්න ඕනේ. ද්වේෂයට අනුසය තියෙන නිසා ද්වේෂයට අරමුණක් වෙනකොට ඒක නැగిලා එනවා. ඒකත් තේරුම් ගන්න ඕනේ. ඉතින් අවිද්‍යාව අන්ධකාරන අවිද්‍යාව අනුසය තියෙන නිසාම මුලාවට කරුණක් ආපුවා මුලාව නැగిලා එනවා. මේ ආකාරයෙන් නැගින්නාව ස්වභාවයක් අපිට තියෙනවා. ඒ කියම් රාගයක් අපි හැම වෙලේම පුරුදු වෙන්න ඕනේ. රාග දේශ මොහයන්ගෙන් යුත්වන් ලෝක පරිහරණයේ ආදීනව දකින්න. ওই ටික දකින්න පුරුදු නම් ආදීනව දැක්කහම අපි මේ ඇලුම් කරන්නේ. බලාපොරොත්තු වෙන්නේ. ප්‍රාර්ථනා කරන්නේ. මේ වැඩ කර නැති නම් රාගයෙන් දේශේ රාගයෙන් සත් වෙන. ඒ නිසාම ද්වේෂයට ගෝචරවල සිද්ධ වෙන්නේ. මුලාවටපත් වෙලා සසර අතරමං කරන්න හේතු වෙන්නේ. අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ දෙයක් නේද කියලා දකින්න ඕන. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් බලන්න පුරුදු වෙන්න කිව්වේ ඉස්සලාම ඒකයි. රාගය ඇති වෙනකොට යමක් පිළිවඳව මේ රාගය ඇතුනේ නිත්‍ය වස්තුවක් කෙරෙහිද අනිත්‍ය වස්තුවක් කෙරෙහිද? නැත්නම් නිසි දෙයක් කෙරෙහිද අනිසි දෙයක් කෙරෙහිද? මේ නිත්‍ය කියන වචනේ අනිත්‍ය කියන වචනේ අද ගණ්ඩ වෙලා තියෙන්නේ බොහොම අමාරුයි. මොකද කාලාන්තරය ඇතුළත අනිත්‍යයි කියන්නේ අනිත්‍ය අනිත්‍ය කියලා දීලා තියෙන්නේ. නිත්‍යකවා නිත්‍යයි, අනිත්‍යකවා අනිත්‍යයි කියලා වචන දීලා තියෙන නිසා ඉතින් ඉස්තිර එකක් කෙරෙහිද නැටි එකක් කෙරෙහිද කියලා ප්‍රශ්නයක් තමයි දාලා බලන් හදාගන්නේ. ඒතොර ධර්මාභෝධයට ලෝකේ අසාරත්වයේ වැටෙන තිබිච්ච කලකිරීමට මාර්ගපෑය දෙනවා. අඩු මාර්ගපෑය දෙන්නේ නැහැ වෙහෙන. ඒකට හේතුකාරක වන ස්ථානේ නැහැ. බේත වාගේදියා බේත වෙනුට දුන්නට හරියන්නේ නැහැ. ඉන්නේ යන්නේ වගේ. නිසිද අනිසිද කියලා බලන්න ක්‍රමයක් ඉස්සෙල්ලා දීලා තියෙනවා. නිසි අනිසි තෝරාගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලා. ඇයි නිසි කියන්නේ, ඇයි අනිසි කියන්නේ කියන මේ වචන දෙකත් මනසේ තෝරාගෙන ඉන්න ඕනේ. මොනවාද අනිසි, මොනවාද නිසි? නිසිද නැද්ද කියලා බලන්නේ කොහොමද? අනිසිද කියලා බලන්නේ කොහොමද? මෙන්න මේ ටික ඉස්සෙල්ලා තෝරාගන්න ක්‍රමී දැනගන්න ඕනේ. යමක් ඇතුළු කිරීමේ අවසාන ප්‍රතිඵලයක් තියෙනවා. මොනවා හරි යමක් කරනවා නම් කරපු දෙයකින් යමක් ගොඩනැගිලා ඊට පස්සේ ඒක ක්‍රියාත්මක වෙලා ඒ ගොඩනැගිච්ච යම්කිසි බලශක්තියක් ඇත්නම් ඒකට අනුකූල ආවේණිකත්වයක් ඉමයි ගොඩනැගෙන්නේ. ඒ ශක්තිය අවසානයේදී ඒක අවසානයක් වෙනවා. ගොඩනැගිච්ච දේ ක්‍රියාත්මක කරලා අවසන් කරන ක්‍රමයක් එන්නේ. ඔන්නේ කාලය තුලදී සිද්ධ වෙන්නේ මොකද කියලා අපි බලන්න ඕනේ. අපි ඒකේ පැවැත්ම ඉන්න නිසා. යමක් ගොඩනගන්න කටයුතු කරන්නේ අපි හොදයි කියන නිගමනයක. අවශ්‍යතාවයක් තියෙනවා කියන නිගමනයක. අවශ්‍යතාව විවිධයි. මම මේක ආසාහින්දයි මේ පරිහරණය කරන්නේ. ඒක විදියකට කියන්නේ. මම ප්‍රිය කරන නිසායි මේ හොයාගන්නේ බලන්නේ පරිහරණය කරන්නේ. මේක එක ලෝක පරිශ්‍රණයක්. ඔය හොයා කටයුතු කරන එක හේතුවක්. ආසාව මුල් කරගෙන, ප්‍රියභාවය මුල් කරගෙන. ඒක තමයි ලෝක සත්‍යයේ එක්තරා ක්‍රම හතාවක තියෙන හිතන්න කියන්න කරන්න තියෙන බලාපොරොත්තු වෙයි කියන්නේ. යමක් හිතනවා කියනවා කරනවා යම් බලාපොරොත්තු වගේ මොකක් නේද? ආසාව මුල් කරගෙන. තමන් බලාපොරොත්තු වෙන්නා වූ දේල පහර වදිනකොට ගැටීම මුල් කරගෙන ආයතනයක් හිතන කියන කරන වැඩ පිළිලා ගෙනියන. තව ක්‍රමයක්. ওই දෙක නිසා මුලා වුණාට පස්සේ ඒන් ඉහට හිතාගන්න බෑ ඒකෙම ඇලිලා ඒකෙම පැදිලා ඒකම කරගෙන යන ක්‍රමයක් තියෙනවා. මට ඕනේ ඉඳන් මම මේ කරන්නේ. මොකක්ද තියෙන ඕනකම? උඹට වැඩක් නැහැ නේද? ඒකෙන් දැන් තව හයනවා ගැහුවා. මොකද තමන්ට අභාසයක් කරන්න බලනවා නම් එහෙම ඒකනම් ගැටෙනවා. මොකද අභාස ලබන්න කැමති නැහැ. තමන් කරන වැඩේ වැරදි කියලා හිතන් කියනවට කැමතිත් නැහැ. තමන්ගේ අදහස ඔබ රුද්ධ කරගන්න ඔක අනුපාඩුවක් තියලා කියනවට කැමතිත් නැහැ. මේක තමයි ලෝක සත්‍යයේ ස්වභාවය. හැමේම මම හරි. නෑ මට වඩා කෙනෙක් නැහැ. මගේ සත්‍ය මම මොකද පහත් කරගන්නේ. මේ වගේ විශාල අදහසක් බොහෝකට බලපානවා හිතවල මේකට කියනවා වාන්නේ කියලා මේක දෙල්ලමක් නෙමෙයි. මේකට අපි නෑ කිව්වට හරියන්නේ නැහැ. මේක නැති වෙන්නේ අරිහතුන් වහන්සේ. අරිහත් මාර්ගයට යනකම මේක හිමින් හිමින් බිඳින්න ඕන. බරපතලම සත්‍යයට විදෝ බරපතලම ප්‍රශ්නයක් ඕන. ඒ නිසා තමයි මේක අරිහත් මාර්ගයේ රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යා කියන දෙද විදෙට තියෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක් පටන්ගෙන අපි යම බලාපොරොත්තු වෙනවා. දැන් සත්‍වදානාන්තරය බලාපොරොත්තු වෙනවා. ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා මොකක් හරි හේතුවක. ඇයි ජීවත් වෙන්න ආසද? ඔව් මොකටද? දැනගන්න වෙනවා හේතුවක් තියෙනවා. ලෝකාස්වාදයේ තුල ඉදීමේ බලාපොරොත්තුව. ඒ කරගන්නකම මම ඉන්න ඕන කියලා හැඟීමක්. මෙන්න මේ වගේ අපිට මේ හැඟීමක් ඇති වෙනකොට අපි ඔබ විමර්ශනය කරන්න තම තමන් දැන් ওই ටික අරගන්න වෙන්නේ අන්තිමට. දැන් ওই තෝරා වැඩ කොටස් අවුඟක් තියෙනවා. දැන් ওই ටික ජීවත් වීමේ හැඟීම සඳහා තියෙන කාර්යය ඉස්සෙල්ලා. මොකටද මේ ටික කරන්නේ? නොකර බැරි නිසා. මොකද නොකර බැරි? යකෝ බරි කියනවා කල් නැතුව ඉන්න බෑ. ඒකින් තමයි මේ කල් හොයන්න වෙලා තියෙන්නේ. මොකද කරන්නේ ඉතින්? එපා කියන නිකන් ඉන්න පුළුවයි. ඒක කොහෙද යන්නේ? වතුර ගිහින්. මොකද වතුර ගිහින් යන්නේ? වතුර පිපාසෙන් ඔබ ඉන්න පුළුවයි. අන්නේ වගේ හේතුවක් තියෙනවා කියලා. වඩිකින්නට කෑමක් අන්න ඕනේ. පිපාසයේ ජලයක් බොන්න ඕනේ. මොකද ගියේ හදන්නේ? ඔය තෙවි දෙමි ඉන්න කියලා. අද මින්නක. මට වැඩක් නැහැ මේ අනිත්‍ය කියලා තෙවි දෙමි ඉන්නේ. එහෙනම් අන්නේ වගේ තියෙන අත්‍යවශ්‍ය කොටස ජීවිතයේ අවසානකම් ගෙවන්න නොකර බැරි. ඒ කොටසත් අපි ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ සඳහා ක්‍රියාත්මක වෙන එක සසර ගමනට හේතු වෙන්නේ නැහැ. ඔබ වෙනස දකින්න ඕක සමහර අය බයයි වැඩ කරොත් අතර ගමන සංඛාරයේදී කියලා. ආනන්ද වතුන් ටිකක් දෙන්නේ විපාසය කියලා බුදුරන් වහන්සේ වතුර ඉල්ලනකොට. ඒ සඳහා වාචික සංඛාරකෙම ලැබුණා. මොනවා සංඛාර නෝද කරලා නැහැ. අරගෙන විවරණ දුන්නා. කාණේ නැහැ වැරදුවා නම් වතුර ටික. ඉතින් උන්වහන්සේ කාය සංඛාරයක් කළා. කාය ක්‍රියාත්මක වුණා. අතාරගෙන වතුර ටික අරගෙන ඒ වගේම වතුර ටික පානය කළා නම් එතන කාය ක්‍රියාත්මක වුණා. ඒ කාය සංඛාර වෙනවා නම් එහෙම අර විදිහට ඒකෙන් උනහස සතර ගමන යන්න දෙපේ. මොකද ලෝකලා උදේන හදලා මොනද සතර ගමන? නෝ තේ ක්‍රියාවලිය සතර ගමනට හේතු වෙන්නේ නැති හැටි මම ඔය පෙන්නේ. ඒ වගේ කණ්ඩෝන නිසා කෑවට අඳින්න අවශ්‍යයි ඒ නිසා ඇඳට ලෙඩක් හැදුනහම බේතක් කරගන්න අවශ්‍යයි ඒ නිසා බේතක් කරගත්තට විපාසයේ වතුර බිව්වට මල බලන්න මල පහ කරාට මුත්‍රා බලන්න මුත්‍රා කරාට මේකෙන් සසර ගමන්ට හේතු වෙන දෙයක් බිහි වෙන්නේ නැහැ. සංසාර දුක බිහි වෙන්නේ නැහැ. මේ ඉස්සර කරපු කර්මයට විපාකස්කන්ධය ගෙවෙන හැටි. ඒක නොවිවා බෑ තියෙන කර බෑ. ඒක ආදීන කන්දරාව දකින්න ඕන. නැමෙ සතර ගමන්ට හේතු වෙන ඒවා මොකද කරන්නේ? ඇයි ඔහම කරන්නේ? මම මේකට හරි ආසයි. මෙහෙම ඉන්න ආසයි. මෙහෙම කියන්න ආසයි. මෙහෙම කරන්න ආසයි. මෙන්න මේ ආසයි, ප්‍රියයි, මනාපයි ඔය ආදී වශයෙන් චන්ද රාගය සමග වැදෙන කොටසක් තියෙනවා වැඩපිළිවෙල. ඇයි ඔහම කොටහේ කතා කරේ ඉන්නේ? මම හරි ආසයි කවුරු හරි කතා කරගෙන ඉන්නේ. ආ චන්ද රාගයත් එක්ක කතා කරේ. චන්දරාගේ බැදෙන හරන කතාව. ඔය මොකද සමහර එක අපුණ හුඟක් කියලා කතා කරලා ඉන්නේ. ධර්මයේ රුචිකනේ ධර්මයේ ලබා ගන්න ඕන කෙනෙක් ඒ පිළවඳ යම් කිසි හදාල්ලා වැදගත් දෙයක් ගන්න ඕන කෙනෙක් දැක්කම ඌ එක කියලා කතා කරනවා. සමහර එක කතා නොකර ඉන්නේ තරහද නෙමෙයි. මම ධර්මාවෝදයක් ලබා ගන්න නැත්නම් වෙනේ කතාවෙම වැඩක් නැහැ. වැඩක් නැති කතාව යක කරන්තව නිහන් දෙලායි. ඇලිලත් නැහැ, ගැටිලත් නැහැ මේ කතාව. අන්න එහෙමත් කියන්න පුළුවන් අවස්ථාවක් වෙනවා. එතන ඇලීම ගැටීම බලපාන්නේ නේ. එතන බලපාන්නේ අවශ්‍යතාවය, ඒ වගේම හරය, වැදගත්කම, නැංග ධර්ම මාර්ගයට අනුකූල වන්නා වූ ප්‍රයත්නවල ගැළපෙන එක. ඒකේ යහපතක් වෙන්න හේතු වෙනා විතර සසල ගමට හේතු වෙන වේලා නෙමෙයි. අන්න මම මෙහෙම කරන්න ආසයි, බලන්න ආසයි, අහන්න ආසයි, සුවදාග්‍රහණය කරන්න ආසයි, රස විඳින්න ආසයි, ස්පර්ශ ලබන්න ආසයි, මම මේවා ගැන හිත හිතා ඉන්න ආසයි කියලා. ඔය ආසයි ආසයි කියපු යමක් ඇත්නම් ඔන්නෝතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕකත් එක තමයි සියලුම ලෝක බැඳීම් බැඳලා තියෙන්නේ. ඔය ආසා කරනවා කියන පැත්තට විරුද්ධ දෙයක් ආවොත් එහෙම ඒ අරමුණට විරුද්ධ දෙයක් ඇත්නොත් එහෙම ගැටෙනවා. මං ආසා කරන දේට පහර ගහන එකට මං ගහනවා. ඒකල බයිනවා. ඒකල විරුද්ධවම නැගී සිටිනවා. අනේ ගැටියි. එන ආසා කරන දේක් කැමතිර නැත්නම් මං ආසා කරන දේට විරුද්ධ වෙන එකට මම ගහනවා කියන දෙයක් ඉතුරු වෙනවා. නැහැ ඇලීම නැති වෙන ගැටීම නැහැ. මෙන්න මේම ක්‍රමයක් තියෙනවා. ඉතින් මේකෙන් අපි දකින්න මොනවද ඇලෙන්නේ? ඇයි ගැටෙන්නේ? අන්න ඒකට මූලික වශයෙන් අපි හිතලා පුරුදු වෙන්න ඕනේ. එතන මට විශේෂ ඇලුම් කරන දේවල් ලෝකේ තියෙනවා. ඉතලා හිතලා බලන්න ඕනේ. මම නිකන් නිවන් දකින්න හොරර නිවන් දකින්න බැහැ මේ හිතරවට ඇති. අනම් මොකද ආසනේ කිසිය දහසනේ. මොකද අපි සමහර අය ඔහොම කියනවහල කිසි දෙයකට ආසා කරන්නේ නැතුව හිටපු සමහර නිවන කිව්වොත් මං නම් ඔය මොනවද ආසා නැහැ. හිත ඇතුළේ කො කියනවා මේක එක පැතිවල අල්ලගන්න. නෝත් එහෙම කියනවා හිතන් ලබ්බයි නිවන් දැකේ නැහැ කියලා හිතාගෙන ඉතින් නිවන් දැකලා ඉන්න වෙලක් ගන්න. ඒ වගේ තමන්ගේ තමන් සපත්තාගෙන බෑ අපරාධයක් ඒක. අවංකවම ඒ සුද්ධතාවයේ තමන් ළඟ තියෙනවා නම් ඒක විමර්ශනය කරලා බලන්න. ඒක යහපත් නම් ඒ හේතුවෙන් ඒක යහපත් කියලා තේරුම් ගන්න ඕනේ. ඒ නිසා වටිනාකමක් හෝ මාර්ගඵලයක වටිනාකමක් අහලා හෝ ඒකට ආනන්තරය කරගන්න බැදුවොත් මහ භයානක ප්‍රතිඵලයක් ලැබෙනවා. යනවකත් වැහෙනවා. ඒ නිසා හැමිලියම දකින්න ඕනේ මේ හැම කඩේටම කරනකොට. ඒ කරන ඉරියව් නිකම්ම ප්‍රයත්නවල පවත්වන පවත්වන හැම ඉරියව්වම අපි මේක නිවන්ට බාධකයි කියලා ගන්න බැහැ. ඒ වගේම කර යුතු ඉරියව් කොටසක් තියෙනවා. ඒ වගේ නිවන්ට හේතු වෙන අප්‍රමාද මාර්ගය වැදෙන ඉරියව් කොටසක් තියෙනවා. ඒ මොනවද කියලා තෝරාගන්න. දැන් ගිය පාරත් අපි මේ දිස්සලත් මේ ගැන විග්‍රහ කළා. එදා අමාරු හොය දවසෙත් විග්‍රහ කළා. හීන දහම් හීන හැටියට, මධ්‍යම දහම් මධ්‍යම හැටියට, ප්‍රනීත දහම් ප්‍රනීත හැටියට පළමුව තෝරාගන්න පුරුදු වෙන්න ඕනේ. මෙන්න මේක නිතර විමර්ශනය කළා ප්‍රගුණ කරගත යුතු දෙයක්. මොනවද හීන දහම්? හීන දහම් තේරුම් අරගෙන හිත, කය, වචනේ කියන මේ ක්‍රියා තුන් පොලින් ඒකට ඉඩ දෙන්නේ නැති මනස සතියෙන් සිහියෙන් ඉන්න ඕනේ. ඒකයි සතියෙන් ඉදීමේ ප්‍රධාන විශේෂ දෙයක්. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර, මුසාවාද, කුසලාවාද, සම්පප්පලාප, පාසාවාද, සම්පප්පලාප, අවිජ්ජා, ව්‍යාපාද, මිච්ඡා දිට්ඨි කියන මෙන්න මේ දස අකුසලයේ කරනවා නම්, කරවනවා නම්, කරන අයට අනුබල දෙනවා නම්, කිරීම වර්ණා කරනවා නම් කියන මෙන්න මේ හතර ආකාරයෙන් පිළිලා කටයුතු කළොත් ඒ ආකාරයෙන් කරන කියන හිතන යමක් ඇත්නම් මෙන්න මේ ටික හීන දහම්. ඒ තමයි මනසේ ඉන්නවනේ මම මේ කියන කරන දේවල් මොන අදහසින්ද මෙහෙම කියන්නේ කරන්න හිතන්නේ. මෙන්න මේ මනසෙහියෙන් ඉන්නකොට තමන්ටම තේරෙන්න පටන් ගන්නවා සමාහට හැඟවිලා තිබිච්ච දහම්. විමර්ශනය කරන්නේ නැති නිසා අපි එදිනදා කටයුතු කරගෙන යනවා මේකේ තත්ත්වය මොකද්ද, ඇයි මෙහෙම කරන්නේ කියන එක මතකෙට ගන්නෑ. සිහි ගන්නවන්නේ ඒ සිහි ගන්නන්නේ නැති නිසා ඒකේ ස්වභාවය තේරෙන්නේ නැහැ. සිහිය කරනවා කියලා කරන්නේ මේ පින්නේ සිහි ගන්නනවා කියන්නේ ඔන්න ඕකයි. මේක මගේ මේ ක්‍රියාවලිය කුමක් මුල් කරගෙනද? දැන් හත මෙහෙම උස්සනවා. ගානක් නෑ මදුලට ගහලා ඉන්න කතා කරගෙන ඉන්නවාදී. පොඩි කරලා ගන්නවා අතේම පොරවලා. ඒක ගානක් නෑ. මොකද්ද ඒක දෙලි? මොකද්ද ඒක දෙලි? මොනවද කියන්නේ කවුද මෙහෙම? මං එහෙම එකක් කළා නෑ. නෑ එතකොට මේක ඇහුවා. ඔය එක කියන්නේ නිකන් ඉඳ පුළුවන්. නමුත් මේ මොකද මේ සිද්ධ වෙන්නේ? හිමි හිමි අත ගෙනියනවා ගෙනිනවා උස්සනවා කියන්නේ නෙමෙයි අපි මනහ තියෙන් ඉන්න ඕනේ. මේ අත ඉස්සීමේ ක්‍රියාවලිය මම කරන්න හදනකොට මොකද්ද මේ කරන්නේ ඇත්තේ? මදුර කලන්ද නේද? දැන් මේක අහුවෙන්නේ මොකද? රාගින් වත්හන දෙයක් නෑ. අපි මුලින්ම හීන දහම් තෝරගත්තා. ප්‍රාණඝාත කිරීම, කෙරවීම, අනුබල දීම, කිරීම වර්ණා කිරීම ආදී වශයෙන් මේ ටික මේකට අයිතියි කියලා. ඉතින් මේක මට වලක් ගන්න බැයිද පුළුවන්ද? සම ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. මනුස්සයෙක්ගේ වලක් ගන්න බැරි දේවල් තියෙනවා. කුෂ්ඨ රෝගයක් හැදෙනවා. දැන් මේකට බේත් කරන්න ඕනේ. දැන් ඔබ තව පරීක්ෂා කරන්න කියොත් එහෙනම් ඔබ ඇතුලේ සුද්ධල දේවීන් කොච්චර කාලද කුත් හැදිලා තියෙන්නේ? ඔබට මෙන්න මේ දෙර ගාපන් ලාම තෙල් ටිකක් ගාලා අසුලපන් ඔකට කියපහ ඔකේ හොඳ වෙනවා කියලා කියනවා. අපි දන්නවා මේක ගාලා අසුලුවොත් එහෙම කෝටි ප්‍රකෝටි ගානක් සුද්ධල දේවීන් මැරලා ගිහලා තමයි හොඳ වෙන්නේ. ඒක නෑ කියන්නේ නෑ. දැන් මෙන්න මේ වගේ අවස්ථා තියෙනවා. අපි ඉස්සෙල්ලාම පළමුව නැති කරගන්න බලන්න ඕනේ අපේ මූලික අවස්ථාදී. මූලිකව අයින් කරන්න පුළුවන් දෙයක්. එතකොට එකින් එක මේ අනුපූර ක්‍රමයක් කිව්වේ ඒකයි. එකින් එක අයින් කරලා අයින් කරලා අපිට යමක් අයින් කළ හැකිද? ඉස්සෙල්ලා ඒ ටික අයින් කරමු. අයින් කර නොහැකි යමක් ඇත්ම. අපි බලාපොරොත්තුවක් ඇති කරන්න අනේ කවදාවත් මෙබඳු ආකාර පාපයක් කෙරෙන මෙබඳු ආකාර ආදීනවයක් ඇති මෙබඳු අවස්ථාවක ස්වභාවයක් නොවේවා. ඒ ස්වභාවයේ කුමකින්ද ඇති වෙන්නේ කියලා හේතුව වෙලා ඒ හේතුවක් අරගෙන බලන්න ඕනේ. බල විරේකයේ බේතක් ගොල් නැතුව ඉන්න බැරි වෙනා බණුව අමාරු වැඩි වුණා. ඒකත් බාධකයක් වෙනවා. මොනවා මැරෙන බව දැන දැන බල විරේකයේ ඉන්න බොහෝ දේ බොඳ වෙනවා. ඒක නැත්තේ නැහැ. දැන් මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. මේ වගේ අවස්ථාවවලදී ඇති වෙන්නා ප්‍රශ්නේ වරද හැටියට දැකලා නොකර බැරි කොටසක් වශයෙන් කරන කොටසක් එනවා ඔන්නෝ වගේට. හැබැයි ඒ බුද්ධිලට ඕනකම තියන්නේ අනේ මං කවදාවත් කිසි සතියකට හිංගි හිංසා නොකරන්දුන. මේව කුණුකයක් නොලැබුණා නම් මට මෙහෙම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. මේ පාපයකට නැත්නම් මේ සත්ව හිංසාවට සම්බන්ධ වෙන කයක් දරාගෙන ඉන්න හින්දා මට මේ දේවල් කරන්න වෙලා තියෙනවා. සුද්ධ ජීවිත පවා හානිය සිද්ධ වෙනවා. නමුත් මට ඒව වළක්වන්න බැහැ. මේ කය ප්‍රයත්නීමයි ඒ හැකීමයි දෙක කරන්න කිව්වොත් එහෙම අමතර වදයක් විශාල වශයෙන් විඳින්න වෙනවා. මේ දෙන්න සිහි කල්පනාවත් මත කරගන්න බැරි වෙන විදිහට ඒකින් කායික අපහසුතාව වෙනත් ඇති වෙනවා. හැබැයි මේ වගේ දෙකලොත් මේ සත්ව හිංසාවක් සිද්ධ වෙනවා. අනේ මේ මස්ලේ කයක් ඇදී සත්වයේ කියලා ඉපදිලා එබඳුවන්නා ලෝක පරිහරණයට වැටිලා ඒක හොඳයි කියලා ගත්ත එකේ විපාකයේ නිසයි මට මේ සත්ව හිංසාවෙන් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මගේ යම් සත්ව කරදර මම ඒ හේතුවෙන් කාලාවිලා ජීවත් වෙන එක නොකළා. මම නිසා සත්ව හිංසාව සිද්ධ වෙනවා. නමුත් මොනවා කරන්නද? ඒ වගේ හිංසාවටම ගෝචරයෙන් ලෝක සත්‍යය පාප ධර්ම කරගෙන ඊට ගැලපෙන්න විපදිලා. උන්ට නිදහසක් ලැබෙන්නේ නැහැ. උන් කොහොමවත් ඒ පාපේ ගවන්න උත්සාහ ගොදුරු වෙලා. මලත් ඒක නොකර ජීවත් වෙන විදියක් නැහැ. මේකයි ආවාසයන් යනක ඒක කරන්නත් වෙලා තියෙන්නේ. නිසා ඒ පාපේට කරගහන්නත් වෙලා තියෙන්නේ. දැන් මෙන්න මේ වගේ යථාර්ථයේ දකින්නකොට ditthi sampayita hit නෙමෙයි ditthi vipayita hit පහළ වෙන්නේ. දෘෂ්ටියෙන් තොරයි. ඒ දෘෂ්ටිය ආවිනම් නම් කවදා හරි යාට හිතෙන්නේ. අනේ කවදා නම් මේ බඳු වන්නා වූ අයුක්තියෙන් අසාධාරණේ මගෙන් සිද්ධ වෙන අපරාධයෙන් එහෙම එකකින් කවදා වෙනස් වෙන්නද කවදා ඉවත් වෙන්නද? ඔන්න ඒ අදහස ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඔන්න ඒ ක්‍රියාත්මක වෙන අදහස අව්‍යාපාද සංකල්පනාව. හිංහිංසා නොකරන්න පුළුවන් නම් කොච්චර හොඳ කියන අවිහිංසා සංකල්පනාව. අනේ මම කවදා විබඳු වන්නා වූ කරදරකාරී හිංහිංසා කරන එවඳු පරිසරයකින් එවඳු ස්වභාවයකින් ඉවත් වෙන්න කියවම නිකම්ම සංකල්පනාව. ඔය ටික සම්මා සංකප්පේද වැඩෙන. අර කෙරෙන්න තිබෙනා වූ සුද්ධ පාපේද. අර සම්මා සංකප්පේ දෙවිදි කරන්න බැරුව යනවා. ඒ නිසා එයාගේ අවසානම ඒ જાති අද්දව ඒක වෙද පුළුවන් අතිව. ඔය මට්ටමට හිතවැන්නොත් කෙනෙක්ගේ එයාගේ සම්පූර්ණ අකමැත්තේ නම් එයාගේ ජීවිතේ පවත්තන්න පව ඇදින සත්ව හිංසාවක් ඇති වෙනකොට ඒකෙහි ඉබදුවන්නා වූ අකමැත්තක් ඇති වෙන්නේ
ඒකේ මිදීමේ බලාපොරොත්තුවක් ඇති වෙන්නේ. එනා ඉබතු වන්නාව කයක් ලබා දෙන්නේ මේ පංචකාමයේ පස්සේ යන මානසිකත්වයේ උලදී. එයා ඊළඟට ඒක දකිනවා. ඉබතු වන්නාව පංචකාම පස්සේ යන්න කියලා මේ මිනිස්කාමයන් පස්සේ යන්න ගියේ තමයි මේ වගේ කය ලැබුණේ. පෙර භවයේදී මම එහෙම එකක් නොකර තිබුණා නම් මේ මිනිස්කාමයන් පස්සේ යන මානසිකත්වයේ අසාර බව දැනගෙන ඒකෙන් මේ දුක්වලට හේතු වෙන බව දැනගෙන මම මේවා පරිහරණය නොකර හිටියා නම් එහෙම විඥානයක් පහළ නොකර ගැනීමට බලපාදායන් තිබුණා නම් මට අද මෙහෙම කයක් ලැබෙන්නේ හේතු නැහැ. මම එදා ඒක නොහිතපු නිසා එදා ඒක නොකරපු නිසා තමයි මේ බව තව හොඳයි කියන හිතක් ඇවිදලා ඒ හේතුවේ ඵලයේ වශයෙන් මේ කය ලබන්න හේතු වුණා. ඉතින් මේක හොඳ එකක් නෙමෙයි මෙන්න මේ හේතුවට. ලෝක සත්‍යයෙන් කරුණාවක් මෛත්‍රියක් හිතේ වඩනකොට අන්තිමට ඉතාම ශුද්ධ ජීවියෙකුට පාවා එන හිංගිය හිංසා පිළිබඳව. ඔවගේ මහා වේදනාවක් හිතර දැනෙන්න පටන් ගන්නවා. මොන අපරාධයක්? අනේ මෙහෙම දෙයක් කරන්න වුණානේ. ඉතින් මෙහෙම ලෝකයක මට එපා කියන හැඟීම එනවා. ඔය හැඟීම නිසා මේ ලෝකයා සම්බන්ධෙදි විච චන්දරාගයන් බිඳිලා යනවා. ඒකෙන් බිඳිලා ගියොත් මේ මස්ලේ කයක් ලැබුව අන්තිම කය ඒක වෙලා මේ කය අවසානයේ පස්සේ ආයි එහෙම සත්ව හිංසාවක් කරන දෙන්නේ උපති නොවන විදිහ ඔබ දක්වා හම්බෙන්න පුළුවන්. එයා සුද්ධාවත ගත වෙන්න බරව ඔය කියන්නේ අනාගාමී වෙන ත්‍ත්වයට එන කෙනෙක්ගේ මානසිකත්වයේ උදාහරණ තමයි ඔය තරම් හිත වැඩින්නේ. ඊට මෙහා ඉඳගෙන ඔය සුද්ධ ජීවීන්ගෙන් ඇති වෙන හානිය ගැන හිතන්න දෙයක් කියලා නෙමෙයි. ඔයනම් ලොකු යන වල් ඩූරේ පුරා කමන්නේ සද්දි ගහගෙන මලායන කන්න හෙන්නම් හිතලා කියන හැඟීමක් එන්න පුළුවන්. ඔය මට්ටමින සුද්ධ ජීවියෙක් කෙරෙහා කරුණාවක් ඇති වෙන මෛත්‍රියක් ඇති වෙන මානසිකත්වයක් ඇති වෙන්නේ හිත හුඟාතුරට දියුණු වෙනකොට. එහෙනම් මුලින්ම පටන් ගන්න ඕනේ. බරපතල යම්කිසි පාප කර්මයක් වැද්ද ඒ සියල්ලේ අපරාධය දැකලා හැකි තරම් දුරට අයින් කරන්න පුළුවන් වෙන් වෙන්න පුළුවන් කියන එක අයින් විනේ. එහෙම අයින් වීගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් සුද්ධ භාවයටපත් වෙනවා. ඒ සුද්ධ භාවයටපත් වුණාට පස්සේ තමයි යම්කිසි කටයුත්තක් කරන්න යෙදෙනකොට ඒක වැරදි නම් හරිය සුද්ධ වෙච්ච වතුරට බොර කඳුලක් විසි වෙනකොට පොඩි කැලල ලස්සන පැහැදිලිව පේනවා වගේ සුද්ධ පවිත්‍ර හිතකර පුංචි වරදක් එනකොට හිතවිල්ලක් එනකොටම කැලල පේනවා. බොර වතුරට බොර දැම්මම කැලල පේන්නේ නැතුව වගේ අර පාප මත්තේ මේ තිබිච්ච හිත සුද්ධ වෙන්නේ ඉතෙල්ලා. ඒ පාප කැලල පේන්නේ නැහැ. හිතවිල්ල නැగిලා එනවා මේක පහුද. විතර ගණන් ගන්න දෙයක් ඒක නෑ. ඔය ඩොලර් වලින් සු කරන්නේ නැද්ද? ඔය කොහොම කීකේ තර්කවාදත් කරලා හිටන් අන්තිවල ඒ තත්ත්වය තුළ ඔහොම නම් ජීවත් වෙන්න බෑ නේද? ඔය আদি විවිධ තර්ක එනවා. ඔය මුලදී එහෙම එනවා. නැවත අන්තිම සමංගී චිත්ත පාරිශුද්ධිය අම්මෝතක නැගෙන්න පටන් ගන්නතර පස්සේ එතකොට තමයි සුළු වරද පවා මහත්සේ දැකින්නේ. සුළු වරද පවා මහ විලක් වගේ ලොකුවර දැනෙනවා. හැබැයි ඒක මුලදී නෙමෙයි. මහා මෙරත් තරම් වරදවා කෙස් ගහ තරම් පේන දි කාලයක ඉඳලායි සත්‍යය පටන් ගන්නෙ. මේ මග වැඩිීමේ ආරම්භ පුතත්ජන කාලේ කියන්නේ ඒ කාලේද. මහා මෙරත් තරම් ලොකුවර තියෙන වරද කෙස් ගහ තරම්වත් පේන දි කාලේ තමයි පුතත්ජන සත්‍යය දෙපි තමයි. ඔන්නෝම කාලික පටන් ගන්නේ තමයි කොහොම හරි දහමට නැඹුරු වෙලා ක්‍රමක්‍රමයෙන් වනපදයක් හරි අහලා තේරුම් අරගෙන සාර ධර්ම අසාධාරණ මොනවද කියලා වටහාගෙන එකින් එක වැදගත්කම නිදහස් භාවයේ තමන්ගෙන් අවිහිංසා භාවයේ වැදගත්කම ඔය ආදි වශයෙන් වැටෙහෙන්න පටන් ගන්නේ ක්‍රමක්‍රමයෙන්. අනේ වැටුණාට පස්සේ තමයි සුළු දෙයක් හරි තමන්ගෙන් කෙරෙනකොට මහ වෙලක් වගේ ලොකුවට වැටෙන්නේ වැරද වැරද හැටියට අපරාධය අපරාධය හැටියට. ඒතකොට සතිය වළඳ හරි ලේසි. එතෙන්ට එනකන් හරි අමාරු. වැඩින් නැහැ කොච්චර දඟලුවත්. මේ මරහ සතියෙන් ඉන්නවත් වාගේ අපේ ඉරියව් පවත්වා ගන්නකොට එහෙම දෙයකින් වලකින්න ඉරියව් පවත්වා ගන්නකොටම හැමිලියම නිතර දකින්න ඕනේ. මේ ආදීන වල තියෙන බලවත්කම. ලෝක සත්‍ය විදින දුක් වේදනාව. ඒ දුක් වේදනාවේ තිබෙනා වූ අසාධාරණ නැහැ ඒක තියෙන බලවත් අසහනකාරී தත්ත්වය. පීඩනකාරී தත්ත්වය. මේ ආකාරයෙන් හිතලා බලන්න පුරුදු වෙන්න ඕනේ. අතීතයේ සිහි කරන්න කිව්වෙත් ඕක. අතීතය මතක් කර කර සතුට වෙන්නවා එහෙම එකක් නෙමෙයි. මෙන්න මෙබඳු දුක් අතීතයේ මා විඳලා තියෙනවා. අමතක කරලා තමයි ලෝක සත්‍යයට බැරුව යන්නේ. සතිය වඩන්න කිව්වෙ ඔන්නඔකට. විදපු දුක අමතක කරන්න නෙමෙයි කිව්වේ. ඒකේ තියෙන බරපතලම මනසේ මෙනෙහි කරලා බලලා. ඇයි එහෙම දුකට මං එදා වැටුනේ? මෙන්න විපදවන්නා වූ දුකට හේතු වෙච්ච ඇලුම් කරපු කාරණේ මට දරා ගන්න බැරි වුණා, පාලනය කර ගන්න බැරි වුණා. මෙන්න මේ ආකාරයෙන් තමයි මම ওই දුකට කොටු වුණේ. අන්න දුක සහ දුකට හේතුව බලන්න පුරුදුලා නම් අතීතයේ සිහි කරනවා සතිය. මේක තමයි සතිය කියන්නේ. අනාගතය ගැන හිතන්නේත් එහෙමයි. එන එවදු જાතිය හේතුකාරකයෙන් අනාගතයක් ගොඩ නැගුණේ. මතර ඉස්සෙල්ලා වාගේම ඒ જાතිය දුකකට නේද මුහුණ දෙන්න අනාගතයේ ඊළඟ සිද්ධ වෙන්න ඵලයේ වාගේ. මෙන්න මේක සතියෙන් හිතලා බලන්න ඕනේ අනාගතය ගැන. දැන් මේ කරන කටයුතු වල අර අතීතයේ දුකට හේතුව නිසා දුක හටගත්ත හැටි දැක්ක අත්දැකීම් අරගෙන දැනුත් මම මේ දුකට හේතු වෙන්නා වූ තෘෂ්ණාවේ ඇලී ගැලී කටයුතු කළොත් ඒකෙන් පහළ වෙන්නේ ඒ જાතියේ හේතුවේ ඵලයක් නිසා වෙන එකක් නෙවෙයි කියලා. දුක ගොඩනැගෙන හැටි දැකලා අන්නේ හේතු අත්හැරිය කොච්චර සාන්තුද ප්‍රණීතද කියලා දකිනකොට දුක දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය දුක්ඛ නිරෝධ මාර්ගය කියන හතර වැන්නා චතුරාර්ය සත්‍ය වැදෙනවා. මේ හතර වැන්නකොට සතර සතිපට්ඨානයත් වැදෙනවා. මෙන්න මේ දිගේ මාර්ගය පටන් ගන්න ඕනේ. යථාර්ථය දැක්කට පස්සේ ප්‍රඥාවට ගෝචර වුණාට පස්සේ අමාරුවක් නැහැ. මූලිකව අමාරුකම තියෙන්නේ ඔන්න මේ මූලික අවස්ථාව. හරියට තේරුම් අරගෙන ධර්ම අවබෝධය ලැබනක ධර්ම අවබෝධය ලැබුණාට පස්සේ තමන් නිතර සිහි කරලා සිහි කරලා යලි යලි වර්ධනය කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒතකොට ධර්මඥානෙ වැඩෙනවා. ධර්මඥානෙ වැඩෙනට පස්සේ තමන්ගේ සිතිවිලි ක්‍රියාවදන් ගැන අවබෝධය සිහි කරගෙන ඉන්න දෙයක් නැහැ. කළ යුතු විතරයි කරන්නේ, නොකළ යුතු කරන්නේ හේතු නැතුව යනවා. මගේ පැහැදිලිලා ඉනෝ අයියෝ. ඉතින් ඒ නිසා නිතරම ප්‍රගුණ කරගන්න ඕනේ ලෝකයේ යම් කිසි දෙයක් ආදීනව සහිතද මෙන්න මේවා හීන දහම්. ආස්වාද වැඩි හීන දහම් නිසා ලැබෙන ප්‍රතිවිපාකයේ මහා භයානකයි. රස විඳින්න කන්ද, රස විඳින්න ආස්වාද විඳින්න අයිතුකම් අසාධාරණකම් කරලා ඉතින් විඳින්න හරි කැමති. අර යථාර්ථයේ නොදත් නිසා අයිතුකමේ අසාධාරණයේ ඵලයේ ඒක තිබෙන ඒක තියෙන පාපතර බව නෑ. ඒක තියෙන අයුක්තිය අසාධාරණත්වයේ වැටෙහෙන්නේ නැතුව ඒක නෙමෙයි ආස්වාදයේ බලවත් විදිහට බලාපොරොත්තු වෙනවා. ආස්වාද පැත්තක් නැත්නම් ලෝක සත්‍යය පවු කරන්නේ නැහැ. තමන්ට යම්කිසි වාසියක් නැත්නම් හතු මරන්නේත් නැහැ. මොනවා හරි අලාභයක් කීතිය ප්‍රහංසාව මොනවා හරි බලාපොරොත්තු තමයි කරන්නේ. තමන්ට කිසිම ලාභයක් කීර්තියක් ප්‍රහංසාවක් මොනවත් තමන් හා සම්බන්ධයක් නැන්නා. හොරකමක් කරන්න හේතුවකුත් නැහැ. ආස්වාදයක වැඳීමක් තමන්ට අවශ්‍ය කරන්න ආවදයක් නැන්නා. කාමීත්‍යාචාරය කිරීමට හේතුවකුත් නැහැ. තමන්ට ආස්වාදය තමන් මොනවා හරි අභිසි තත්ත තානාන්තරයක් මොනවත් ලාභකීර්ති ප්‍රහංසාවක් ලබන්න බලාපොරොත්තු නැන්නා. බොරුවෙන් අනුන් රවට්ටන්න හේතුවත් නැහැ. කේලෙමින් අඳුන් බෙදවන්න හේතුවත් නැහැ. පරුස වචනේ අවුන් සැලබාවටපත් කරන්න හේතුත් නැහැ. ලාභයෙන් මේ ලෝකේ මුලා වී කටයුතු කරන්න හේතුත් නැහැ. ලෝභකම් කරන්න හේතුත් නැහැ. තරහෙන් ඉඳ හේතුත් නැහැ. මුලාවටපත් වෙලා විහිදිරු ගන්න හේතුත් නැහැ. දසා කුසලයට හේතු නැති වෙලා යනවා. අන්න එහෙනම් ඒ ටික දැනගැනීමේදී අපි මේ ලෝකෙට ඇලුම් කරන යමක් ඇත්නම් ඕක කරන ප්‍රධාන වේලා. ඇලුම් කිරීම නිසා තමයි ඔකරම මුල වෙන්නේ. ලාභයක් කීර්තියක් ප්‍රශංසාවක් මොනවා හරි බලාපොරොත්තුවක් තියෙනවා. අන්න ඒක තමා තමා තුර ඇඟිලි ගහලා හොයාගන්න ඕනේ. මේවට කියනවා හැඟවුණු ආස්වාස කියලා. හැඟවුණු ආස්වාස මෙච්චර කාල සංසාරේ කරපු ආස්වාස කියන්නේ අසුරු කරපු සංස්කාර අසුරු කරපු ක්‍රමෙ. ඔන්න ඔය ටික හොයාගෙන පහ කර දමන්න ඕනේ. පහ කර දමන්න ඒකේ තියෙන භයානකත්වය දැකලා මෙබඳු මට ලාභයක් මෙබඳු ආකාර ලාභයක් මම බලාපොරොත්තු වෙනවා. මෙබඳු ප්‍රීතියක් මෙබඳු ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මට ඒකට පහර වැදිනකොට තරහ එනවා. ඒකත් දකින්න ඕනේ. මොනවා හෝ දෙයක් හොඳ සමහරලාට වෙලක් අය හොද කරන්න තියෙන දා තරහයි. අපි තායිද ඒක අපි හොඳ ගුණයක් කිය. මේකනේ මෙච්චර කිනම් හොඳ වෙන්නේ නැහැ. මම වාගේ හොඳ එකක් වෙයි. නැලතර ගහනවා ඔලුව පැලෙන්න. අපි එහෙමත් යනකොට. කෝටුවක් අරන් ගහනතර පොඩි හංකර යන කොල්ලන්ට කියන්න පුළුවන් කෙල්ලට කියන්න පුළුවන්. අපි වාගේ හැදියා හොඳට. අපි හොඳට බලන කීයක් අර අපි ඒකිනු ගැටෙන තැනක් අල්ලගන්න. ඉතින් මෙහෙම අවස්ථාවක් තියෙනවා. නැව කොයි පැත්තෙන් හරි දකින්න ඕනේ අපිට දුෘෂිතාවයක් නම් දරන්න බැයි නම් හිදෙනවා නම් මනස විදෙනවා නම් අපි හොඳ පැත්ත රකින්න හරි අල්ලගත් එකක් තියෙනවා. අල්ලගන්න කියොත් ඔබ ප්‍රශ්නයක් එනවා. සතර හොඳක්ම විය යුතුයි කියලා අල්ලන්න ගියත් ඒකත් ප්‍රශ්නයක් වෙනවා. මොන දෙයක් හරි හිතලා ඒකේ දැඩිව බැඳෙන්න එපා කිව්වේ ඒකයි. ඒක වෙන හේතුඵල ක්‍රමයක් දිනවනවා. අපි උඩපැන්නට හෝ දැගලුවට හෝ තරහ ගියාට හෝ ඒක හේතුව ඒක නියම ප්‍රතිකාරමේ නෙවෙයි. අන්න ඒක විමර්ශනය කරලා දකින්න ඕනේ තියෙන්නේ. යම් කිසි දෙයක් වළක්වන්න ඒ හේතු හටගත්ත හේතුව හොයලා ඒ හේතුව නැති කරන යම් කිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළොත් ඒ ඵලෙ නැති වෙයි. ඒකයි ක්‍රම හටාව. ඉතින් මං වාගේ හොඳ මිනිහෙක් කියලා උඹත් කිව්වා. නැන්නාට මම මේ හිඟි කරනවා දඩුවම් කරනවා කිව්වා. ඒ තරහෙන් ඒක ගන්න පුළුවන් දෙයක් නෑ. එහෙම ක්‍රමයක් නෑ. ඒකත් අපි ඉදිරිවිචේ මුලාවක් අඩුපාඩුවක්. අන්න මේ වගේ තමයි නිතර විමර්ශනය කරන්න ඕනේ. විමර්ශනය කරමින් සමා පිළිවදව හරි වැරද්ද හොයාගන්න හැටි. කලීත නොකලීත හොයාගන්න හැටි. මේ ක්‍රම රටාවක් කියන්නේ මම ඉගෙනගෙන කරන්න පුළුවන් ඒවා නෙමෙයි තමන්ගේ මනසට ගෝචර වී සිටි දේවල්. මෙන්න මෙහෙම ක්‍රම රටාව හුරු වෙනකොට තම තමන්ට පුළුවන් වෙනවා. මෙන්න මේ හීන දහම් වෙන්නේ මෙහෙමයි. මේවා ඇතුළු කළොත් සිද්ධෙන්නේ විපාකයේ මේකයි. මේවා ඇති වෙන අයුක්තිය අසාධාරණත්වයේ නොගැලපීම මෙහෙමයි. ඒ නිසා මේවා පහ කළ යුතුයි. හිතෙන් කයෙන් වචනෙන් ඇතුළට නොගත යුතුයි කියන මනා සිහිය ඉතල නැගින්න ඕනේ. ඔන්න ඔය සතිය නිතර පවතින්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සතිය නිතර පවත්තා. සතිය කියන්නේ ඕකයි. ඊට පස්සේ අතක් පය ක්‍රියාත්මක වෙනකොට, කට ක්‍රියාත්මක වෙනකොට, හිත ක්‍රියාත්මක වෙනකොට යමකට. ඔය කොහෙද යන්නේ? ඔය අත කොහෙද යන්නේ? ඔය ක්‍රියාව ඇයි කරන්නේ? ඔය කොයි පැත්තේ හීන දහමක් කියලා නේද කියන්නේ කරන්නේ හිතන්නේ කියලා හිතට දැනෙන්න පටන් ගන්නවා. අන්න ඒ සමගම නැගෙන නුවන්. යාවදේව ඥානවත්තාය පටිසති මත්තායගේ මෙසේ කරනකොට ඥානීය මුදුපත් වෙනවා, සතිය මුදුපත් වෙනවා කිව්වේ ඕකයි. එතකොට තමයි නිස්සරයෙන් තොරවිලා අනිශ්චිත වාසී අනිශ්චිතෝ විහෙර ලෝකේ ආත්මාදි වශයෙන් ගැනදී අටකින්ද ලෝකේ උපාදීයති කියන ආත්මාදි වශයෙන් නොගන්කට හිතවහස් වෙන්නේ එතකොටයි. මෙන්න මෙහෙම තමයි සතර සතිපට්ඨානෙ වැඩිලා කායानुපස්සන ආදි වශයෙන් වැඩිලා ඉන්න ක්‍රමෙයි. මේ සතර සතිපට්ඨානෙ වඩනවා කියන මුල තීරුම අරගන්න ප්‍රඥාව නිතර සතර සතිපට්ඨානෙ වඩන්නත් බැහැ. ප්‍රඥාවෙන් තමන් දහම් තෝරාගෙන ඉන්න ඕනේ. අල පොතේ මෙහෙම තිබුණා, මේ පොතේ මෙහෙම තිබුණා කියලට හරවලාවත් යථාර්ථයෙන් ගන්න බෑ. මේ දහම් තම තමන්ට වටහා ගන්න පුළුවන් දහමකින් නිවන් දකින්නවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහෙනම් මනසේ තමන් ඒක දකින්න ඕන විදියට. හීන දහම් කවදා ප්‍රණීත දහමක් කරන්න බෑ, මධ්‍යම දහමක් කරන්න බෑ. ඒක හීනමයි. දසකුසල් හීනමයි. බුදුර පහළ වුණත් නොවුණත් ඒක එහෙමමයි. නමුත් අපිට ඔහු දැනගන්න පුළුවන් තත්ත්වයක් නැති වුණා. ඒක හරියට විස්තර කරගන්න මොකද එහෙම කාලෙක ගැඹුරු දහම් කියා දෙන්න කෙනෙක් නැහැ. ඒ නිසා අපි ලොකු අනාථයක වැටිලා හිටියේ ඒ කාලේ. ඕවා නරක වැඩ නෙමෙයි, ඕවත් හොඳ වැඩ කියලා කියන જાතියේ දෘෂ්ටිගත දේශනා කරන කාලයක් තිබුණා මිසක් ලෝතරා බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළලා හරියට පෙන්නා දෙන දහම එනකම් ලෝකේ සත්වෙන්න මේ දහම් මහඳ අති දුර්ලභයි. ඒ නිසා හීන දහම් හීන හැටියට තෝරා ගන්න ක්‍රම රටාවක් හොයා ගන්න බැරුව යන. ඉතින් මෙයාගේ බුද්ධෝත්පාද කාලයක ධර්මයේ නැගෙන කාලයක වටිනාකමක් අපිට දැන් නොදැනුණත් ඒකේ ওই ටික දැනගත්තාම මහ සුළු දෙයක් වගේ පේනවාට. ඔබ ධර්මයේ වැහිලා ගියා නම් එහෙම තමයි ඔබේ වටිනාකම කොච්චර ගැඹුරුද කියලා දකින්නේ. ඒ තරම් අති දුර්ලභ දෙයක්. ඔය සුළුවට වගේ වෙනහට ඔය ටික තෝරා ගන්න. අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන සුළුවට වගේ වචන තුනකින් පෙවුණාට ලෝතරා බුදුරයන් වහන්සේ නමක් කියා දෙනකම් මේක යටපත් වෙලා තියෙන එක මතු කරගන්න බෑ. ඒ තරම් සියුම් දෙයක්. ඒ වගේ මේ අකුසල්ලිය මේ කුසල්ලිය කියලා කියවුවාම යම්කිසි මූලික වශයෙන් දහම් දැනුම ඇති කරගන්න. මෙන්න මේ උදාහරණ උපමානෝ බලාපන් කියලා හරි කියා දෙන්න. එහෙම උදාහරණයක් උපමාවක් දෙන්න අර ආර්ය උත්තරමේ ලෝකේ නැති වුණාට පස්සේ අනාථත්වය මිසක් ඒ ලබා ගන්න කෙනෙක් නැතුව යනවා. ඒ නිසා මේවා නිතරම තේරුම් ගන්න ඕනේ. දස අකුසල් කියන්නේ මොනවද? දස අකුසල් වල තියෙන හීනතාවය. එකෙන් එකට පුළුවන් තරම් අයින් කළ යුතු දේවල් මිසක් අන්සු මාත්‍රයක්වත් තියාගත්තු දෙයක් නෙවෙයි කියලා තීරණේ ගන්න ඕනේ. මධ්‍යම දහ මධ්‍යම වශයෙන් තෝරා ගන්න ඕනේ. අපි ඉස්සෙල්ලා කිව්වා මධ්‍යම දහ වෙන්නේ නැති. මල පහ කරන්න ඕනේ නැහැ. මල පහ කරනවා මුත්‍රා පරවනවා මුත්‍රා කරන්න ඕනේ. ඒවා නොකර බෑ. බඩිකිනට ආහාරයක් ගන්න ඕනේ. පිපාසයේ ජලය බොන්න ඕනේ. සීතල උදේට අදුමක් අද ගන්න ඕනේ. ඉන්න ගියක් තියෙන්න ඕනේ. එතකොට බෑ. ඒ ආදි වශයෙන් අත්‍යවශ්‍ය කොටසක් තියෙනවා. මෙන්න මේ තියෙන කොටස් ටික මධ්‍යම දහ. ඉතින් මට ඒවා ගොඩාක් අවශ්‍ය නැහැ ඒවා. මධ්‍යම දහම වශයෙන් අවශ්‍ය වෙන්නේ මගේ මේ ජීවිත ප්‍රයත්නට හෝ මම විතර ජීවත් වෙලා බෑ මගේ යුතුයකම් තියෙනවා. සමහර රඹ දරුවෝ ඉන්න පුළුවන්. සමහර වෙලාවට දෝ පුතුන් නැහැසියන් හිත උතුම් දෙමාපියන් මේ ආදි වශයෙන් උදව් උපකාර කරපුවායි මෙහෙම ඉන්න පුළුවන් පිළිදා. ඉතින් එහෙම ඒ අයගෙන් උදව් අරගෙන මම ඒ අයට උදව් කරන්නේ නැත්නම් ඒක ගැලපෙන්නේ නැත්. මට උදව් කිරීමේ සුදුසු ලෝක සම්පතේ කිසි වෙලාවක් නැත්නම් ඒ විරාජි මම මගහැරලා ඉන්නවා නම් ඒක නොකර ඒක ගැලපෙන්නේ නැත්. එනිසා ඒව කළේ ඒව නිවන්ට බාධා හැම නෙමෙයි. ඉතින් නිවන්ට බාධා නොවෙන් සමාසින් කළේ යුතුකම් මාලාවක් තියෙනවා. ඒව මධ්‍යම දහ. ඒව කෙරුවට නිවන් දකින්නත් බැහැ. ඒව නොකළොත් ලොකු අපරාධයක්. ලෝක සම්මතය තුළ ඔහුට අවැඩ සිද්ධ වෙනවා. කරදර සිද්ධ වෙනවා. එහෙනම් ඒ නිසා මේ කරදර වලින් බේරිලා ලෞකික වශයෙන් තිබෙන දුක් කරදර වලින් බේරීමට මාර්ගයක් වෙනවා. මධ්‍යම දහම් හැටියට තේරුම් අරගෙන තමා විසින් කළ යුතු යුතුකම යුතුකම හැටියට කරන්ද. ඒ වගේම ඒ කටයුතු ඒ ආකාරයෙන් කිරීමේදී අවශ්‍ය ප්‍රමාණයේ සීමා ඉක්මවා ඒ පසේ හැපෙන්නේ නැතුව ඒ මට්ටම දැනෙන කරන්ද. අන්න එහෙම මධ්‍යම දහම් තෝරාගෙන මධ්‍යම දහම් නිසි පරිදි අනුගමනය කරන්න ඕන. ඉතින් හිතවිලි ක්‍රියාවදන් ඔය අනුද කෙරෙන්නේ කියලා ඊට පස්සේ බලන්න පුළුවන් වෙන්නේ කොහොමද? එතකොට තමයි අපි යථාර්ථය දැක්කේ. ඉතින් මොනවාද ප්‍රණීත දහම්? ඒකත් හොයා ගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ යම්කිසි ධර්මයක් දේශනා කරනවා යම්කිසි යම් හේතුවක් උඹලාට අවැඩ නම් අසාධාරණ නැත්නම් උඹලට දුකක් කරදරයක් ඇති කරනවා. ඒකට ගෝචර වෙන හේතුවක් උඹලා ළඟ තියෙනවා. අන්නේ හේතුව මෙන්න මේ විදිහට තෝරාගෙන තේරුම් අරගෙන මෙන්න මේ ප්‍රතිකර්මය කරලා ඒ හේතුව දුරු කරගන්න. ඒ හේතුව හේකර දැම්මොත් ඔය කියන ඵලයේ ලැබෙන්නේ නැතිඳ සාහනේ ලැබෙනවා කියලා දේශනා කරනවා. අන්නේ දේශනා තේරුම් අරගෙන තමන්ට තිබෙන්නා වූ යම්කි රාග හේතුවක්, ද්වේෂ හේතුවක්, මෝහ හේතුවක් තියෙනවා නම් බලන්න. ඒ තමන්ට තිබෙන්නා වූ හේතු දුරු කර ගැනීමට යමක් කළ යුතුද? අන්නේක නිවන් මාර්ගය. යේ ධම්මා හේතු පබවා තේසං හේතුන් තථාගතෝ ආහ. මේ යම්කිසි ධර්මයක් හේතුවක් නිසා ප්‍රභවයේ වෙනවද පහළ වෙනවද? අන්නේ ඵල ධර්මයේ පහළ කරන්නා හේතුව තථාගතයන් වහන්සේ පෙන්නනවා. අන්නේ ඒක දැන් අපි ඊළඟට ගන්න ඕනේ. ඔය අපි ප්‍රණීත ධම්ම හොයන්නයි හදන්නේ. එහෙනම් ඒ යමක් හටගත්තා නම් හටගත්තදී අපිට අයින් කරන්න ඕනේ ඇයි? ඒකෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස උපදනවනවා. ජරා මරණ ඒකට උරුමනක්. නමුත් ඒකේ ජරාව නිසා ඒකේ මරණය නිසා අපිට ශෝකයේ පරිදේව දුක දොම්නස උපායාසයන් උපදින්න හේතු වෙනවා. එබඳු ජාති උපදින එක මහා භයානකයි. මෙන්න මේක තෝරා ගන්න. කොච්චර හොඳයි කිව්වත් හරියන්නේ නැහැ. මගේ නම් වාසනාවට මේක පහළ වුණේ කිව්වට ඒක තමයි ලෞකිකත්වයේ තියෙන ක්‍රියාභාවයට බැඳෙන විච මුලාවේ ඇති. මගේ වාසනාවට පහළ වුණා කියනවා අවාසනාවට මගේ බපුව පැලෙන්න දෙනවා දැන් කියේ. මොකද? වාසනාවට පහළ වෙච්ච එක බදාගෙන ඉන්නේ හොරු වරන් ගියා. දැන් මොකද වෙන්නේ? ඒ වාසනාවට බදාගත් එකම දැන් උහුලන්න බැරුව වෙවුලනවා. වැඩිලා හරි. අර දැන් තියෙන විදිහට ප්‍රෙෂර් ආරාමයේ හැම කියා හැබ්බුණා ගියම ඉවරයි. ජීවිතේ ඉවරයි. අන වටිනවා හොඳයි ප්‍රියයි මනාපයි කියන්නේ තමන්ට දුක දෙන්නේ. ඒවැය ජරාව ඒවැය මරණය හේතු කරගෙන ශෝකයේ පරිදේව දුක දොම්නස උපදවන. ඔය වටිනවා කියන ඔක්කොම අරගෙන හිටියත් ඒක කොච්චර කාලයකටද මං ඒ මම කියන්නේ මගේ කියන්නේ. මම කියන මගේ කියන දේ මම සම්මත කරලා ලෝක සම්මතේ හරි ඉන්නේ කොතෙක් වෙනකන්. මගේ වයස කොයි මොහොතේද ගෙවිලා මැරිලා යන්නේ? අන්නේ දවස වෙනකන් විතරයි. ඊට පස්සේ කොහොමද කියන්නේ? කවුරුවා පිළිගනී? ගියදොර ඉඩකඩම් ඔක්කොම හදලා දිනා කෝටිපතියෙක් වෙලා හිටමු. තමන්ගේ පියා සාහිපුරුෂයා මලාට පස්සේ මේ මහා දානයක් දෙන්න හදනවා මේ හත් දවසේ දානෙ දෙන්න කියලා. එයා අනිකයිට අතින් ඒ කාලේ තමන්ගේ කෝටිපතිකම අරගෙන උඩඟු වෙලා ඊට අල්ලපුවත් දෙන්න මිනිස්සුගේ දෙන දුප්පත්කමල නිග්‍රහයම කරලා හැම තිබුණා නම් එහෙම අර පාපේ ගවන්න තවත් මිනිස්සු උපදින හේතු තිබුණා අර පාපේ ගවන්න අරකට මෙතනින් මැරිලා කාන්තාවගේ බලේ උපදින දැන් හත් දවසේ දානෙ දෙනාලු කෝටිපතිය අල්ලපුවත් ඉන්නෝ හත් දවසේ දානෙ කන්න ඊට වෙගෙන ඉඳ අල්ලපුවත් ළමයෙක් කියලා කවුරුවත් දන්නේ නැහැ ලෝක රහස. දැන් අවුරු පහ කහයක මේ කියලා අයිතම උපද කරන්නේ. අර දුප්පත් මේ ගෙදර ඉපදිලා ඉන්න අර ගෙදර වෙන කෑම සුබදට එහෙම අර දානි දා වෙන සුබදට එහෙම අර කුසිය පැත්තෙන් එහෙම ආවත් මොකද කරන්නේ. අන්න අර අංග වල් පොල්ලාන් එහා පැත්තෙන් එනවා ඕකයි දෙන්න පොතල හදිය පොලිටිකාරිය ඇඟිලි ගහන කාලේ ඔය මොනව හරි එකට ඉන්නේ කෑම සුබද කරලා කෑදරය පන්න පිය. අනේ මගේ රත්තරන් තාත්තලා දානි දෙනවා කියලා දුක පොල්ල පල්දවන්න දන්නේ කෝ කෝටි වල හිමිකව දවස් කීයද ගියා අවුරුදු කීයෙන් ඉවරද අර කියපු අවවාද අනුශාසන දැන් කාර්ය විදිසම වෙයි උතේ ඔය අල්ලපු ගෙදර ඉන්නේ උන් හොඳේ උන් නෙමෙයි අපිට ගැළපෙන්නේ උන් නෙමෙයි පොඩ්ඩක් පරිස්සමෙන් ඇසුරු කරපල් මම හිටියන් ඔහිට දෙන්න හැම දෙන්න බා මේ සීමාව ඔවුන් එක යන්නපා වදනේ ඔහොමත් කියනවා එහෙම ගිය කියා උපදෙස් දුන්න එක නම් දැන් මොකද වෙලා තියෙන්නේ කාටද හම් වෙලා තියෙන්නේ මගේ පවුල මගේ තත්ත්වය මගේ තානාන්තරය මගේ තනේ සැක ගන්න මෙච්චර රෑදාල් මහන්සියලා ඔක්කොම කරලා හිටන් හදලා දුන්නා කියන එක නාටම එතනින් ප්‍රෙෂර් එක ඇදලා හරි මැරිලා ගිහලා අනික් ගෙදර ඉපදිලා ළමයා වෙලා අවුරු පහ කහයක කොල්ලෙක් කියලා එනවා අර දානගෙන දවසේදී මහාලුකවර දෙනා තාත්තර දානයක් මේ කෝටිපති තාත්තර මැරිච්ච එක නාට එදා එතෙන් තෙන්නේ අනේ තාත්තේ ඉන්න දිහාක ඉඳලා ඉතින් මේ දානේ ගන්න කියලා අපි වෙනව කියෝන අනේ අර කොල්ල නිකන් හරි වැත්තලා වුණා කේ අවලන් කොල්ල වෙන්න පාවි මායි වෙන්නේ හා දෝපිය කියලා පන්න ගන්න කො ලෝකේ හිමිකම් දැන් එහෙම කියලා දැන් කිව්වොත් එහෙම බැරිලා හරි අර ජාති ස්මර ඥානිය හත ගන්න විදිහට හරි හතගෙන මම තමයි උඹලගේ තාත්තා කිව්වොත් එහෙම මොකක් කියයි පිළිගනි අපේ තාත්තලා නිගරු කරනවා ඡන්ද සූත්‍රයක් හදාන්න මූල හැත්තිලා තෝගේ කප ටිකන් වල අපි හවෙන්නේ ඔබේ මහ විනුත් එකයි තෝවිත් එකයි කියලා කට කඩනා ඊට පස්සේ කතාව කිව්වත් කියයි දැන් කියන්නේ දැන් බලන්න මේ ලෝකේ ස්වභාවය ඕකයි වැඩි කාලයක් යන්නේ නැහැ අපිට අදාදම පේනවා ළඟ ළඟම පේනවා මම මගේ කියලා මහා මගේ ආත්මය කියලා දෘෂ්ටියෙන් බදාගෙන ඉන්න දේවල් අත්හැරලා හිටන් ඊට පස්සේ ඒකට ඊළඟට ආයතරයක් ඊළඟ අධ්‍යයවත් එන්න බෑ මම කියන්න මගේ කියන්න මගේ ආත්ම කරන් ටිකක් අහු වෙන්නේ මොන විදිහේ උපත්‍රාපති වුණත් මොන විදිහේ හිමිකම් තිබුණත් ඊළඟ අධ්‍යයව සියලු හිමිකම් ඉවරයි එතන කවුරුත් පිළිගන්නේ අයිතිවාසික රජයා පිළිගන්නෙත් නැහැ ලෝකෙ පිළිගන්නෙත් නැහැ පෙර ආත්මෙත් මම එයාමයි ඒ නිසා මට අයිතියක් තියෙනවා මේ ඉඩමේ ඒ වගේ වට හරියන්නේ නැහැ භූතේ මලපිරිතේ කියලා පන්නනවා මිසක් තියාගන්නවා ගන්න පුළුවන් හැම උත්සාහයක්ම ගන්න මලයක පන්නලා දාපන් ඕකල්ලා බෙදලා දාපන් අපිලත් කරදරයි දැන් මේවා අපි හිමිකම් ලැබෙන්නේ නැහැ කවදාවත් ලෝකෙට මම කිව්වට මගේ කිව්වට මෙන්න මේ විදිය මේ දහම් දකින්න ඕනේ. එින් අපි දකින්නවා එතකොට. එහෙනම් යමක් ඇසුරු කරගෙන ඉන්නකොට ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපායාසයන් ගොදුරු වෙන ස්වභාවයද? යබඳු වන්නා වූ දේ නිසි කියලා නිගමනය කරන්න පුළුවන්. තීරණය කළ බලන්න ඕනේ. ඒවා නිසිද? නැත්නම් හොඳයි කියලා නිගමනය කරන්න නිසිද අනිසිද? මෙවා සැපත කරායන සැප මාර්ගයක් කියලා යහපත ගෙන දෙන මාර්ගයක් කියලා මෙහෙම හිතන්න කියන්න නිසිද අනිසිද කියලා කවුරු හරි ඇහුවොත් අපි දෙන පිළිතුර මොකද්ද මේක අනිසි කියලා දෙන්න වෙනවා නේද අපි ඇසුරු කරන දෙයකින් අපිට කවදාවත් යහපතක් මිස එහෙම දුකක් කරදරයක් එන්නේ නැති යමක් ඇත්නම් එහෙම එකක් තියනවා නේද නිසි පරිහරණය කරන නිසිදයක් දැන් පරිහරණය කරන්න නිසි දේවලුයි අනිසි දේවලුයි හොයාගන්න පුරුදු වෙන්න ඕන. එහෙනම් නිසි දේකුත් ලෝකේ තියනවාද කියලා පරිශීලනය කරගෙන යනකොට වෙන්නේ මේක කියනවා දහම් පරිශීලනය. ඇත්ත වශයෙන්ම ජරාවක් මරණයක් ශෝකයක් පරිදේවයක් දුකක් දොම්නසක් උපායාසයක් උපද්දන්නේ නැති යම් කිසි පැවැත්මක් ලෝකේ තියනවාද මට අල්ලන්න හොදයි කියලා නිගමනය කරන්නේ තීන්දුව දෙන්න. ඉතින් මනසින් තමන් හිතලා බලන්න ඕන. තමන් හිතන්න ඕන. හිතලා බලනකොට තමන්ට වෙන්නේ කොහෙද එහෙම දෙයක් තියෙන්නේ කොහොමද එහෙම කියන්න පුළුවන්. එහෙමනම් අපි නිගමනය කරනවා යමක් නිසා සැපයි සාන්තයි යහපතයි එකකින් කවදාවත් දුකක් කරදරයක් දුන්නසක් ඉන්නේ නැහැ කියලා. මෙහෙම අපිට නිගමනය කරගන්න පුළුවන් යමක් තියෙනවා. ඒක නිසි. එහෙම නිසි දෙයක් ලෝකේ තියනවාද කියලා බලනකොට ඇහැ බැලුවා, කන බැලුවා, නාසය ගැන බැලුවා, දිව බැලුවා, කය බැලුවා, මන බැලුවා, රූප බැලුවා, ශබ්ද බැලුවා, ගන්ධ බැලුවා, රස බැලුවා, ස්පර්ශ බැලුවා, ධර්ම බැලුවා. ඔයින් හටගත ලෝකයේ සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, කොයි කාලෙ මොන දෙයක් බැලුවා. ඔය ටිකෙන් අහ කරපු නිසි දෙයක් හම් වෙන්නේ නැහැ කියලා තමාගේ නුවණට ගෝචරෙන් දවසක් එනවාම කල්පනා කරනකොට. මෙන්න මේ දහම් සංකල්පනාව හිතාගෙන යනකොට මෙන්න මේ තීරණයෙන් එන්නේ මොකද වෙන්නේ? ලෝකයයි යමක් සම්මතද? මම දන්න හරියක් ඇද්ද? නමුත් යම් කිසි දැක්කයි කියලා කියන්නව තව කාම ලෝකයෙන් වෙන රූප ලෝක, අරූප ලෝක දෙයක් ඇද්ද? අපාය දුගති කියන යමක් ඇද්ද? යමේ කිව්ව දෙයක්. ඔය කවුරු කිව්වත් කියව හැම දෙයකම කොතන හොඳයි කියලා බැලුවත් නිසි දෙයක් නම් මට හිතාගන්න බෑ. න්‍යාය ධර්මයේ එකකව කියන්න බෑ මේක නිසි කියලා. මට පරිහරණයට සුදුසු කියලා කියන්න බෑ කියලා තමයි ගෝචර දෙන දවසක් එනවා. මෙන්න මේ දවස ආව පස්සේ තමයි තීරණයක් එනවා. අනිසි ලෝකයේ තුල කොයිද සාරාස්තය? එවන්දු අනිසි ලෝකයේ මොනවා බලාගෙන මොන දේක් පතාගෙන කටයුතු කරන්නද? මොන හරයක්ද? මෙන්න දහම් නුවන්. මෙන්න මේ දහම් ප්‍රඥාව කියන්නේ ඕකයි. මේක වැටෙන්න ඕන. වැටෙන්න ඕන. මෙහෙම වැල්ලා එනකොට ගන්න හරයක් නැති ලෝකයක් තුළ මම මොනවට ඇලෙන්නද මොනවට ගැටෙන්නද? ඔන්න ඔය දහම් සුවේ මත වෙලා ඉන්නේ ඔතෙන්. අන්නේ දහම් සුවේ එනකොට මතක් වෙනවා පෑදුරු දියේ වරදිය එක් වෙන්නේ නැතුව වාගේ කරන්න බැරුවා වාගේ. ওই දහම් සූයත් එක හිත වැදිනවා ප්‍රඥාවේ ස්වභාවය ප්‍රඥා ආලෝකයෙන් අඳුරු දුරු කරනවා. ඔන්නේ මොහොතේදී තමාට මනා සතියක් නැగిලා එනවා සතිපට්ඨානේ වැඩිලා ආර්ය මාර්ගයේ පූර්ණ වෙන්නේ. ඉතින් ඒ නිසා යන්නේ தත්ත්වය මතුවලා එනකොට අපිට වැටහෙන්න පටන් ගන්නවා මෙන්න මේ ධර්මයේ තුලින් මේදී අවැදමයි මේදී සමන්තත් ලෝකේට අවැදයි. මෙන්න මේවා ඒකාන්තයේ හීනයි. මේ හීන දහම් ඇතුළු කරන්න කලන්ද ඒ හේතුව නිසා ඇති වෙන්නේ නරකක් මිස හොදක් නන්නේ මේ හොදක් වෙන්න හේතුව නෑ. පිනිපිනි වෙන අවැද දැක්ලා හිටන් ඒකෙන් අද විදෙන විදිහට මගේ හිටියට පස්සේ ඊට පස්සේ කවදාවත් 아무තුවෙන් හිතන්න දෙයක් නෑ මදුර එක්ක හුණා මරනවාද නැද්ද කියලා. තාවන්තම දෙනවා නිකම් අහගෙන දාලා එක පන්නලා තන අතියයින් කකව කව කව ඉන්නේ. තරපේ කණ්ඩායම තහ ගියා නම් තරපේ කව ගන්නෑ නේ ඔරේ මට වැඩක් නෑ මේකයි කියලා. ඥානවන්තව කටයුතු කරන්න පුදු වෙලා ඉක්ලා තමන් කරන්න ඕනේ හරි දැනගන්න. කරන්න ඕන ආකාරය දැනගන්න. දැනගෙන එකින් එක දෙකින් එක කුඩා දේ පටන් ලොකු දේට එනකම් පාපයෙන් වෙන් වෙන කටයුත්ත එයා දැකලා හීන ධර්ම අයින් කරලා මධ්‍යම ධර්මයන් සූසු පරිදි ඇසුරු කරලා. ප්‍රණීත ධර්ම මෙහි තේරුම් අරගෙන රාගස්සේ ද්වේෂස්සේ මෝහස්සේ වීමට හේතු නම් මෙන්න මේ අනිච්චවදේ අනිච්ච වශයෙන් ඒ හේතුෙන් දුක්ව වන්නේ මෙහෙමයි දුක්ව වශයෙන් එවදු අනිච්ච වූ දුක්ව වූ දේවල් අසාරයි සාරත්වයක් නැ අනත් වශයෙන් කියලා මේදී දකින්න ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමය මනාසේ තමන්ම තේරුම් අරගෙන බලනකොට මේකට කියන ප්‍රණීත දහම වලනවා. ඒ දහමට අනුව නිතර හිතන්න පුරුදුනහම ඒ ගැන කියන්න කතා කරන්න පුරුදුනහම ඒ හිතන කියන කටයුතු වලින් යම් කිසි වැරැද්දක් කරනවා නම් අවැඩක් කරනවා නම් ඒ ටික අයින් වෙලා යනවා. ඒ වගේම ඒක ටික කරනකොට අපිට මේ හිතන කියන කටයුතු කරනකොට නිරෝගීව කයක් ඇතුව ඒ වගේම ඒ කටයුතු පහසු කායිකත්වයක් ඇතුව නැ මානසිකත්වය ගොඩනගන. ඒකට අවශ්‍ය වෙන පරිසරයේ කායික වශයෙන් ලැබෙනවා නම් යම් කිසි අපහනකාරී තත්ත්වයක් කායික දුර්වලකමක් තිබෙනවා. ඒක බාධාවක් වෙනවා. එහෙනම් කායික දුර්වලකම් යමක් කළ යුතුද? ඒකත් අපි අවස්ථතාවයෙන් කරගන්න ඕනේ. ඒ කායික දුර්වලකම දුරු කරගෙන අපහසුතාවය දුරු කරගෙන ඉහාත්ම සුභ විහරණය අවස්ථයි කිව්වෙත් ඒකයි. ඒ සුඛ විහරණය කියලා කියන්නේ ආස්වාදයෙන් පස්සේ යන විහරණය නෙමෙයි. ඔන්න ඒ කායික අපහසුතාවයන් ඒ දුරු වෙච්ච නිදහස් මානසිකත්වයේ පවස්සන්න පුළුවන් කායික ස්වභාවය ඇති කර ගැනීම. නිදහස් කර තිබුණායකට බේදා කර ගන්න ඕනේ. ඒ වගේම ඉරියව් පැවැත්වීමක් තිබුණා ඒකට අවශ්‍ය කරන විදිහට ඉරියව් ගලපගෙන ඉඳ ගන්න ඕනේ. ඉතින් කාය ක්‍රියාත්මක කරන ක්‍රමයක් තියෙනවා යථා ධර්මය අවබෝධ වෙනකම්. ඒ අවබෝධයට අනුකූලව කාය සකස් කර ගන්න ඕනේ ඒ ක්‍රමෙයි. මෙහෙම සකස් කරලා ඉතින් ඒකට අවශ්‍ය කායික ක්‍රියාවලිය සිද්ධ කරනවා. කාය සකස් කිරීමෙන් නිවන් දකින්නේ එහෙම. නිවන් දකින උපනිශ්‍රේ වෙනවා. ඉහාත්ම සුඛ විහරණය. ඒකට අවශ්‍ය කරන විදිහට කාය සකස් කරගෙන තමයි පරිහරණය කරගන්නේ. පහසුවෙන් ඉඳලානේ පහසුවෙන් කල්පනා කරන්නේ. අපහසුවෙන් ඉඳගෙන සුව පහසු කල්පනාවක් ගන්න බැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර දුෂ්කරක් ක්‍රියා කරලා කරලා ඉතින් අන්තිමට වැහැරලා ඉන්න වෙලාවෙදී මේක නම් මාර්ගය නෙමෙයි. එදා දඹරු සෙවණදී වැඩු මාධ්‍යයක් තිබුණා. ධ්‍යාන මාධ්‍යයක් කායික ඉහාත්ම සුඛ විහරණය සහිතව නැගින්න. අන්නේ මාධ්‍ය වුණාට දැන් මේ දුර්වල කයින් එක කරගන්න බැහැ. විහෙද රහකට දුර්වල කයත මේක ගෝචර නැති නිසා දාන ටිකක් අරගෙන පෝෂණය වෙන්න ඕන කියලා හැයත් දවාලාගෙන එහෙම බලන්නේ නැතුව වැඩිපුර ප්‍රමාණය ගන්නකොට එදා දවිට චාරිත්‍රා කැඩලා ගියා. ඒ ත්‍රිස කැඩලා තමයි පස්වක තවුරු දැන් නෑ වැඩක් නෑ. මෙච්චර කළා බුදු වෙන්න බැරි විලා හිටන් දැන් උත්සාහය ලිහිල් කළා. කාය පහසු සකා ඉන්න අපි දාලා ඇයියන්න කියලා යන්නත්. නමුත් මේ කායික පහසු අවශ්‍ය වුණා. නැවත මේ ආර්ය මාර්ගයේ වැඩීමේ ඉහාත්ම සුඛ විහරණයේ ධ්‍යාන ආදී සඳහා. ඒකට අවශ්‍ය කරන පහතුවට යමි ආය ක්‍රියාත්මක කළ යුතුද? නිවන් දැකීමට මෙන්න මේ ටිකත් ප්‍රයෝජනවත්. ඉතින් ඒ සඳහා යම්කිසි කායික ක්‍රියාවලියක් සිද්ධ කරන්න. මනසේ තේරුම් අරගෙන කාය ක්‍රියාත්මක කරන, වචනේ ක්‍රියාත්මක කරන, හිත ක්‍රියාත්මක කරන. අන්නේ යාකරින් නිවන් මාර්ගට හේතුකාරක වෙන විදිහට උපනිශ්‍රය වෙන විදිහට යමක් කළ යුතුද කියන තියෙනවා. මෙන්න මේ ටික මනා ඕනකමින් ඉතාමත් අවශ්‍යතාවයෙන් ගෞරවයෙන් කරගන්න ඕනේ. ඒ වරිනා ප්‍රණීත දහම් ප්‍රණීත හැටියට දකින්න ඕනේ. මෙන්න මේ දහම් තුන් ආකාරයේ දැකන පස්සේ තමයි පුළුවන්කම ලැබෙන්නේ. මම කළේ යුත්තේ කොහොමද, කියේ යුත්තේ කොහොමද, මොනවද කළේ යුත්තේ, මොනවද කියේ යුත්තේ, මොනවද හිතේ යුත්තේ කියලා තමන්ගේ නිගමනේ එන්නේ. ওই ටිකේ නැතුව මම කාගෙන්වත් අහහා කරන්න පුළුවන් ඒවා නෙමෙයි. යම් කිසි ගාමීක අහනවා. තාත්තේ දෙවරක් දෙක කීයද? ඔකේ දෙවරක් දෙක හතරයි. උත්තරයක් දෙන්න. දේවරත් දෙක හතරයි, දේවරත් දෙක හතරයි, දේවරත් දෙක හතරයි, දේවරත් දෙක හතරයි කියලා ළමයා කටපාඩම් කරගන්න. දේවරත් දෙක කියන හතරයි. දේවරත් තුන කීයද කියලා අහනවා කවුරුහරි. සාත්‍ය සාත්‍ය. දේවරත් තුන කීයද කියලා. කීය දේවරත්. ඒ දේවරත් තුන හයයි. ළමයා එක කටපාඩම් කරගන්න. දේවරත් තුන හයයි, දේවරත් තුන හයයි, දේවරත් තුන හයයි. දැන් ඊළඟට දේවරත් දෙක කීයද කියන්න ගන්න. කටපාඩම් කරේ තුන හතරයි කියලා. දේවරත් තුන කීයද ඇහුවොත් ඒකත් කටපාඩම් කරේ තියෙනවා කියන්න ගන්න. දේවරත් තුන හයයි කියලා කිව්වා. ඉතින් මේ විදිහට ගත්තොත් එහෙම සීමා සහිත ගණන් ටිකක් කියලා නම් කඩපාලම් කරගෙන ඉගෙනගෙන තියෙනවා. දැන් ළමයන් කවුරු හරි අහනහල් ගන්න උත්තර දුන්නේ නැහැ. ළමයට අවශ්‍යතාවයක් වුණ ගණන් හදාගත්තේ දේවරත් චක්‍රේ ඉඳලා. කරගන්න බැහැ. උතේ මේ ගණන් කඩපාලම් කරන්න දෙන්නේ තියෙන්නේ මෙන්න කතාව. මෙන්න මේ ක්‍රමෙට මේ චක්‍රේ ගයින හැටි වයින හැටි දැනගන්න ඕන. ක්‍රමෙ කියා දෙනවා. අවබෝධයක් આવත් මොකද වෙන්නේ? දැන් අර ඕන තරම් උඩ පැන පැන ගියා කියලා අහපල දෙවරක් ඕම කර. දෙවරක් කීයක් ගත්තම අවුවිය. කියන්න මේක. මෙන්න මේ වගේ බුදුරන් වහන්සේ දහම් දුනේ කටපාඩම් කරගන්න කියන එක අහගෙන මතක තියාගන්න නෙමෙයි. ඔය කියන දේ තේරුම් ගන්න. මොන භාෂාවෙන් හරි කවම. ඕක තේරුම් අරගෙන ඉවිල්ලා මොන භාෂාවෙන් අහගත්ත හරි යථා භෝධයට මත වෙන විදිහට තේරුම් අරගත්ත තරමයි සමන්ත කෙලවරක් නිතුව තේරෙයි. කරන්න ඕනේ මොකද්ද, කියන්න ඕනේ මොකද්ද, හිතන්න ඕනේ මොකද්ද, නිවන් දකින්න කොහොමද? ඔන්න ඔය ටික දැනගත්තා වෙන පරප්‍රත්‍ය රහිතයි. දහම් මැද පහළ වුණා. සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ. ඉතින් මෙන්න මේකෙන්ද උදාහ කරන්න ඕන. එන ඒ හීන දහම් හීන විදිහට, මධ්‍යම දහම් මධ්‍යම විදිහට, ප්‍රණීත දහම් ප්‍රණීත විදිහට දැනගන්න ක්‍රමී අපි තේරුම් ගත්තට පස්සේ මනා සිහියෙන් ওই විදිහට කල්පනා කරලා අවබෝධය ලබා ගන්න උත්සාහ කරන්න ඕන. ඊට පස්සේ කාගෙන්වත් අමතර හාල් දෙයක් නැහැ. මොකද කළ යුත්තේ, මොකද නොකළ යුත්තේ, නිවන් දකින්න මොකද කළ යුත්තේ කියලා. මොකද්ද අත්හැරිය යුත්තේ, මොකද්ද වැඩි යුත්තේ කියලා කාගෙන්වත් අහන්න දෙයක් නෑ. ඔන්න ඒ විදිහට මුල ආරම්භ කරගන්න ඕනේ. ඔය විදිහට ආලහලා මූල ධර්මයේ තෝරාගෙන කවදා හරි. එදයින් පස්සේ ප්‍රශ්නේ ඉඳා ගන්නවා. අපි දැන් කුමුරක් කොටනකොට නැත්නම් බිම් කොටනකොට පණුව කැපෙනවා, සත්තු කැපෙනවා, ගමන් යනකොට සත්තු පොඩි වෙනවා, අත උංගේ කැයි කරනවා සමාහාරම ඇවිලා අනන්ත අප්‍රමාණ දුකක් විඳිනවා සුද්ධ ජීවි. මේ අපි අවස්ථාවක් දැකලා ඉතින් අනේ මට මෙහෙම දෙයක් කරන්න බෑ මේක මහා අපරාධයක් කියලා. යම් කිසි කෙනෙක් හිතක ඔය අදාසි ඉස්සර වැඩිින්ද පටන් ගන්න. යම් දවසක යාට මේ පොළොව කොටන් කරන් හිතෙන්නේ නැති. මට මොන හේතුවකද මම ඔය වැඩේ කරන්නේ? මට උන් ලාභයක් සීතිය ප්‍රශංසාව බලාපොරොත්තු වෙනවා. ඒ පාදුව මට වෙච්චායි. මට බෑ ඒක කරන්න. පුළුවන් නම් පුළුවන් කියලා ජීවත් වෙනවා. මම නම් ඔය ක්‍රමේ ජීවත් වෙන්නේ නැහැ. අසාධාරණී කරන්න මට බෑ කියලා ඔහොමත් හිතේන දවසක් එනවා. ඔය හරියන්නේ පවුල් වලට නෙමෙයි. පවු කියන්නේ අපිලි බුද්ධලේ හිතෙන් හිතලා. එල්ල කරලා කරනවායි අපි කියන්නේ දස අකුසලේ. සතෙක් මැරෙනවායි සතෙක් මරනවායි කියන්නේ දෙක. මැරෙනවායි කියන එක එපා වෙන්නේ දයානුකම්පාව වර්ධනය වෙනකොට. මරනවායි කියන එක නවතින්නේ දුෘෂ්‍ය ගතිය අවසන් වෙනකොට. ප්‍රම දෙක. සමාධියේ ක්‍රියාකලාප නිසා සතෙක් මැරෙනවා කියලා. ඒකෙදි අනුකම්පාවක් ඇතිලා ඒක නවතින්නේ දයානුකම්පාව වර්ධනය වෙනකොට. තමන් සතෙක් මරනවා ඒක නවත්තන්න. දුෘෂ්‍ය ගතිය තමක් හැදින් දුර්වල කරන මූලික අවස්ථාව. පාපයන් අයින් කරගෙන යනකොට. එන කුඹරක් කොටනකොට ආදී කරනකොට ඒකෙන් ඇතිවෙනව සත්ව ඝාතනයක් සතුන්ගේ විනාශයක් වෙනවා කියලා දැකලා. ඒකෙදි දයානුකම්පාව වර්ධනය වෙච්ච තරමට යාදේට එපා වෙලා අන්තිවද. මේ දිහි ජීවිතයේ තියෙන ප්‍රියභාවය නැති වෙලා යනවා. මොකද මේ දිහි ජීවිතේ මම ගත කරන්න වෙන්නේ. මෙන්න මෙබඳු අයිතු අසාධාරණ වැලපිල්ලක් මත නේද කිය. තමන්ට තේරෙන්න පටන් ගත්තා. අනේ මම කවදා මේකෙන් නික්මෙන්නද? ආස්වාදයේ දෙවෙනි වෙලා. දයනුකම්පාව පළවෙනි දවසක් තියෙනවා. මෙන්න මේ දවස් ආවට පස්සේ ඒ පුද්ගලයාට කියනවා එයාට මේ ධර්මය අවබෝධයෙන් මෙතෙන්ට ආවනම් අනාගාමී ඵලයට ආවා කියලා. නැවත වාරයක් මේ මනුෂ්‍ය ලෝකෙ සම්බන්ධ වෙන්න එයාට හේතු නැහැ. ඊට පස්සේ එයාගේ කැමැත්තක් නැහැ ඒ වැඩේට. අර ගටිකාර කියන උඹල් කරු වළං හදන පස්සක්ති නැහැ බින්කොටට. ඔය ඌරුමියෝ නැන්න ඒ වගේ සතුන් කනුව කණ්ඩ ඌරු ඔය ඌරු හාරලා ඔහොම දාව පස්පුරවල් හොයාගෙන ගිහින් ඒ පස්ස අරගෙන ඒකෙන් වළලක් හැදුවා. අවශ්‍ය කරන්නා උපකරණ ඒ වෙන හැදුවා. හැලි වළං හදලා ජීවත් වෙච්ච කෙනෙක්. අන්න ඒ වගේ අවස්ථාවල වස්තුනේ මොකද අර අනාගාමී බුද්ධලෙගේ ස්වභාවය. එයාට හිතෙන්නේ නැහැ එහෙම දේවල් කරන්න. නෞකින් ගිහි ජීවිතේ ගත කරන්න බෑ. එහෙම දේවල් නොකර. අන්නේ වගේ. ඒ කියන්නේ රජකමේ මට ඇති වැඩක් නෑ මේ මේකේ තියෙන දුක අපරාධේ මෙහෙමයි කියලා දැකලා. මීට පෙරත් යම් කිසි කාලයක් මම මේ විදිහට මේ සානසත කරන්න සිද්ධ වුණා. ඒ වගේ අපරාධ කරන ලලුවන් දෙන්න සිද්ධ වෙනවා. ඒවා වරක් කරන්න බෑ රජෙකුට. ওই જાතිය ඒවා කරන්න ගිහලා දුන්න අපරාධ වලට මටත් විදිහට සිද්ධ වුණා එදා කියලා. ඒක මතක් වෙලා තමයි මට මේ රජකමේ වැඩක් නෑ කියලා අපි කියලා හිතයි කියන්නේ විදිහට දුක් විඳගෙන. ඒකේ යන්න දෙන ක්‍රමයක් නැති නිසා. අනිත් හැම ධෛර්යයක් උත්සාහයක් වැඩි වුණා. අර මානසිකත්වයේ බලවත් කමේ තමයි. ඉතින් අර අනාග ශාวกෙක් නම් අලාභයම් වැඩි ගුණය කරා එනකොට තමයි ওই මානසිකත්වය ඔච්චර සුද්ධ වෙන්නේ. පාරිසාරුණ බුද්ධ බෝසතාන් වහන්සේලාගේ ධර්මයේ ලෞත්‍රා බුද්ධත්වයේ යොමු කරපු ලක්ෂේ නිසා පාරිසාරුණේ සුද්ධ වෙලා හිටියා. ඉතින් ඒකයි වෙනද? ඉතින් ඒ නිසා උන්වහන්සේලා එතෙන්දී අර පාරිසාර ගුණය නිසාම මනුස්ස ලෝකේ අත්හැර ලැබේ. ඉතින් එහා ගුණයක් බලාගෙන අර ඔක්කොම දුක් කරදර ඉවසගෙන ඔතෙන් එහෙම නිකම්ම පාරමිතා වැඩි ඉන්නේ. ලැබෙන අවස්ථාවෙන් පස්සේ ගිහි ජීවිතය අත්හැරලා ඉතින් වැඩි දියෙන්නේ. සවිතේ ඉන්නෝ නිකම්ම ජීවිතයක් බොහොම අවිහිංසා ජීවිතයක් ගත කරනවා. අන්තිමට ඒ කාර්යය ඒ මෙහෙම තමයි ක්‍රමක්‍රමයෙන් පූර්ණ කරලා ගත්තේ. අම්ම බෝසත් ගුණේ පාරමිතා වැඩනකොට වැඩින්නේ එහෙමයි. මේක අපි දිගමනේ කරන්න බෑ. ඒ ඒ අය මොන මොන ගුණවල එනවාද මොන පාරමිතා පුරනවාද ශ්‍රාවක පාරමිතා පුරනවාද ශ්‍රාවක ඊපස්සේ ඉවර කරගන්න කටයුතු කරනවාද ඒක අපි දිගින් ගමනේ කරගන්න බෑ. තව තමන් සමහර බලවත් අදහස් එන්න පුළුවන්. මට නම් මොනවා කිව්වත් හරියන්නේ නැහැ. මම මෙතන මේක පුරලා මිසක් නවතින්නේ නැහැ කියලා. අවංක හිතකින් හිතුවේ ඒක නම් සමහරලා තියයි ඒක අතිගස්සන තියන අය වෙන්න පුළුවන්. ඉතින් ඔකන විවිධාකාර හැවටෙන අයත් ඉන්නවා. මුලාවට හැවිලා මානෙ දිහා හැම තත්කානන්ත හිතලා ඉන්න අතල වංගින අයත් ඉන්නවා. කෝටි ගාණක් බුදුවා පැතුවලු එදා බුදුරජාණන් වහන්සේ අවිසා දේව අභිධම් දේශනා කළා. සංකාසපුරේට ආපහු වඩිනකොට ඒ ප්‍රාතිහාර්ය දැකලා පැස්සෙයිතෝ ජනතාව කෝටි ගාණක් බුදුවා පැතුවා. මාත් බුදු වෙන්න ඕන කියලා. ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ යන සාමිනේ මෙතන මේ කෝටි ප්‍රකෝටි ගාණක් බුදුවා පැතුවා. ඒ අය ඔක්කොම බුදු වෙයි. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා. යමෙක් මග අනුගමනය කිරීමෙන් පූර්ණ කළොත් බුදු වෙයි නැත්නම් අතලම. ඔක්කොම බුදු වෙයි කියන්නේ කළොත් ලැබෙයි. හැබැයි කවද කියලා ඒක නිගමනය කරන්න බැහැ. බුදු වෙනවා කියන தත්ය අති දුර්ලභ දෙයක් නේ. අද පතලයි බොහෝම ඉන්නවා. තරම ගන්න නැතුව සමාහගලට පතන්න. එතර ලේසි වැඩක් නම් පාති බුදුරන් වහන්සේ සීගී බුදුරන් වහන්සේ වෙස්සව බුදුරන් වහන්සේට බුදුවල් තුන්දෙනෙක් කිපදුන කල්පයක් තිබුණා. කල්ප 30 ගානක් යනකම් 30ක් යනකම් විතර එක බුදුවලේ කලනේ බුද්ධ සූන්‍ය කල්ප. ඊට පස්සේ තමයි ආචාර්ය මේ මහා බද්ද කල්පේ බුදුවල් 5 දෙනෙකින් යුද්ධ කල්පයක් බාරව වතුනේ. කල්පයකට එක බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බුදුරු නැහැ මේ බෝසත් පාරමිතා පුරන්නේ අසති. ලෝකේ මහා කල්පයක් පහළනවා කල්පයකට එක බුදුරෙක් නැතුව. 10000ක් තරම් කල්ප ගෙවිලා යනවා. බුදුරේ පහළ ඉඳ පාරමිතා පුරව උත්තරමින් නැතිව. එහෙනම් මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ බුද්ධ ශූන්‍ය කල්ප කියන්නේ ඒවත්. මේ බුද්ධ ශූන්‍ය කල්ප මේ ගහක් කරන්නේ ගෙවිලා ගිහින්. කලාතුරකින් කල්පේ තමයි බුදුරු එක්කෙනින් පහළ වෙනවා. සමහර කල්පේ දෙන්නේ. සමහර කල්පේ තුන් දෙනේ. සමහර කල්පේ හතර දෙනේ. වැඩි මනක් තුනක් පහ දෙනේ. මේ දාලා බුදුරු පහළ වෙනවා. මහා බද්ද කල්ප කියන්නේ පහ දෙනේ බුදු වෙන කල්ප. ඉතින් විශාල වාසනාවකට මේ ලෝකේ විනාශය යලි හටගත්ත මේ කල්පේදී යලි විනාශයෙන් ඉතර බුදුවල් පස් දෙනෙක්ගෙන් සම්බන්ධතාවයක් ඇති කරන ලෝක ප්‍රගත්තක් වෙන්න ගිහින් ඉන්නේ. මම හතර දෙනෙක් බුදු වෙලා තව එක ළමයි බුදු වෙලා ඉන්න කාලේ. ඒකට මේ මහා වාසනාවන්ත මහා භද්‍ර කිව්වේ ඒකයි. මහා වාසනාවන්ත කල්පයක් කියලා කියන්නේ ඒකයි. මහා භද්‍ර කිව්වේ ඒකයි. ඉතින් මෙච්චර අඩු වෙන්නේ මොකද? කල්පයකට එක්කෙනෙක්වත් නැති බුද්ධ ශූන්‍ය කල්පක ඉන්දියාන්දන. පාරමිතා පුරන අද ඉන්න අය පාරමිතා පුරන බුදු වෙදී කල්ප ඉඩම දිනවා. වැඩි හරියක් බුදු බව බකන. අවුරුදු 10 ගානක ඉන්න. ඉමේ බතේ කතුන කට්ටිය බුදු වෙන්න කිය කොහොම කල්පයක පොට්ටකෝල් විතර කරන්නේ නැහැ විතර කරන්නේ නැහැ බුදුව. ඉඳපාඩි අන්ත මෙහා. මොකද? කාල්කේ ඉඳවත්. ඉතින් අපි දකින්න ඕන බුදුව දෙවි කෙනෙක් ගප්පන්නේ මොකද? එලිපත විදිවයයි උදේවි පතනම් උදේයයි උත්විදි සමවයයි සම්නිදු නොනැදීම කෙට වැඩමයි. පොඩි කෙනෙක් නෙමෙයි මේ. සාහිත්‍ය කාර්යයේ ඔබලාගේ ලස්සන එලිපත මිතුව යන උඩලිපත උඩට යන බුදුරන් වහන්සේ ගෙතවන්නට ආයි දෙවි ගියා නම් දෙවි වඩනා ගලා කල් නැමෙන්නේ රොත් මිතුදක් ඔතන හම වෙලා යන ධාරි ධර්මයක් වඩියක් නැතිදලු පාව වඩියදී උසිරිත හම වෙනොත් එහෙම විවිධ වලේ උඩට යන්න ඕනේ අන්තිම වඩියට ආවට දැන් මේ වගේ විවිධාකාර ප්‍රතිහාර මේවන් ගොඩනගල හදලා දුන්නට පස්සේ තමයි ඔය ඕවන් තමයි ලෝක සත්‍ය හරියට කෑදර වෙන්නේ බොළු බවට නෙමෙයි අර ලාභ හේතු ප්‍රශංසා කියන මේ වැටි වෙන්නා වූ විශේෂත්වයේ පූජාව පූජා ප්‍රශංසාව හැකියාව මහේසාතිගමට ඒකේ වර්ණා නිසා එහෙම කෙනෙක් වෙන්න ඕනේ කියන ප්‍රශ්න තමයි හිතෙන්නේ ඉතින් එතකොට ඒ වන් ගිහින්නම් ඔය බුද්ධත්වයට හිතපු වෙනකොට හරියන්නේ නැහැ යථාර්ථ වෙන මන් දැන්නේ කොච්චරද හරියයිද කියලා අර සාන්තිවාදී වාගේ තාපසේලා හිටපු කාලේ රජුරුවන්ගේ ද්වේෂයෙන් ලක් වෙලා මාඩක මොකේද සෞදම මොකේද ඔබ කවුද මගේ මේ කාන්තාව කියන වටකරගෙන ඉන්න ඔබ කවුද මොකද රජුරුවන්ගේ නිදගිය වෙලාවක අර වටේ ඉන්න අන්තපුර කාන්තාව බලපුවා පහවස කෙනෙක් ඉන්නවා රජුරුව දැන් හැරෙන්නේ අපි ඉලහක ඉන්නක පොඩ්ඩක් බණ කතියක් අරින් මොනවයි දන්න දෙයක් අහන් කියන ඇත්තම කිව්ව වට කරගන්න ඔතනින් ඉඳගෙන ඉන්නේ රජුරුවන්ට හැරෙන්නේ රජුරුවන් කිසිම ගුණයක් නැහැ දැක්කහම මාව අත්හැරලා ගිහිල්ලා මුන් අර මහලු තවුසේක වට කරගෙන ඉන්න මොකද මේ කරන්නේ කියලා නිග්‍රහ කරලා අර තවුසත් අඩුවක් කළා මොකද වන් කාබේ වන් සාන්ති වාදී තාපකේ මේ සාන්තිය මම අද පෙන්නන්නේ මේක කන කපුවා අර වලකයක් නියම කරලා කන කැපුවා දැන් මොකද කියන්නේ තව සාන්ති එනි මහරජ කණේ නිමිනි සාන්තිය දී උන්වහන්සේ සාන්ත වශයෙන් මෙහෙමත් දී කවි අනික කන කැපුවා කපුවේ නාහි නාහි කපුවා දැන් මේ විදිහට කපුවේ අද්දේක කපුවේ කපුල් දෙක තවත් කොහොම සාන්ත වාදී මෙහෙම කියද්දී මහරජ අත් දෙකේවත් කකුල් දෙකේවත් නායවත් කන් වලවත් ඕවැ නෙමෙයි සාක්ෂි දෙන හදවතේ ඉන්නේ විරුමේ බබුව දැන්න උන්වහන්සේ අපවත්තු මෙන්න මේ වගේ අවස්ථාවක දැඩි කෝපයක් ගන්න නැති ගුණයක් පුරුදු කරන්න වෙන ලෞතරා බුදු වෙන උත්තරම පාරමිතා පුරන වෙලාවක මම ඔතෙන් කොතනද පටන් ගන්නෙ මම ඔයano කොයිතයක් ඉඳ ඕනේ එහෙනම් ලෝතුරා උදේන වටවන්නම බුදුවා පතනවා නම් මම ඕක පුරුදු කරන්න ඕනේ. බැන්නාට බැන්න බයින් නැති ගැහුවට ගහින් නැති නින්දා කරාට නින්දා කරන්නේ නැති. ඒ දියල්ල මේ ඔයසගෙන් සාන්තිය පතරවන දෙවන් කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේ උන්වහන්සේලා සියලු දේ සමාහසුදු දෙය ඕන් දෙයක්. තිබුණ දේවල් දන් දීලා නිදහස් වෙලා එයින් ලබන සතුටේ මුක්තිය දකින්න සමහර ඉරන් මුළු තේසස ඔක්කොම දන් දීලා ඉතින් සෞත් දිවිදපත් වෙලා පැවිදි බලපත් වුණා මේ විදිහට ಗುಣ තිබුණා අය එහෙම අය බුදු වෙන්නේ මමත් ඒ ಗುಣ පුරුදු කරන්න කෙනෙක් වෙන්න ඕන ඔන්න ඔය જાතියේ ඉතිසා ඒ පැත්ත පුරුදු කරන කෙනෙක් නම් කවදා හරි බුදු වෙයි අද බුදුපාපතන අයගේ ඇහුවත් එහෙම ඔබ බුදුපාපතන්නේ මොන જાතිය අදහසක් මුල් කරගෙන ඉන්නේ අර පංචේ සාක්ෂි වශයෙන් පොතේ තියෙන සාහිත්‍ය මුල් කරගෙන සාහිත්‍යකාරයෝ කැමති නැහැ බුදුරජාණන් වහන්සේගේ ඇති වෙන අර බෝසත් කාලේ හරි පෙරම් පුරපු කාලේ හරි විඳ දුක් වේදනාවක් ඒවා අයිනක වොම් කරලා වැතකින් තියා තියලා අර විශේෂ දෙයක් විතර මහා ඉහිලිය වර්ණනා කරලා තියෙනවා පංචකාම ආස්වාද ලෝකයට රවම් කරනවා වගේ පංචකාම ආස්වාදයේ වැදිත ලෝකයට ඕනි එහෙම කෙනෙක් තමයි ගුණ ධර්ම දකින්න එව්වෙන් බෑ ලෝභයෙන් ඇලෙන්න හේතු වෙනට අලෝභයේ දන ලෝභයෙන් මිදලා යනවා. ද්වේෂයට හේතු වෙදිට යන ද්වේෂයෙන් ඉවත් වෙලා සාන්තිය පත් වෙනවා. මුලාවට පත් වෙන්න හේතු වෙදිට යන ප්‍රඥාව මුල් කරගෙන කටයුතු කළා ඉතින් මුලාවෙන් මිදලා යහපතේ යථාර්ථයේ පිළිගනවා. මෙන්න මේ ಗುಣ කදම්බිය ප්‍රගුණ කරලා මේකෙන් පුදුම පෙද්දර ගිය කෙනෙක් තමයි ලෝතුරා බුද්ධත්වයට හේතු වාසනා ලබන්නේ. එබඳු උත්සමයේ තමයි මහා විවරණ ලබන්නේ. එතන පටන් ගන්නේ ඒ ගුණයේ උපරිමයට පූර්ණය කරලා කරලා ඉතින් ආයි විතුරු වෙන්නේ නැති යම් කිසි අසමසම විදිහේ මිනිසියෙක් වාට පත් වෙන මට්ටමට පූර්ණ වෙච්ච උත්සමයේ තමයි ලෝතරා බුද්ධත්වයට හේතු කාරක ලබන්නේ මෙන්න මේ පැත්තයි බලන්න ඕනේ එහෙම දුක් විඳලා හරි ඒ විදිහට බැලලා හරි මම මේ සාන්තිය ප්‍රගුණ කරලා ලෝක සත්‍යයට යහපත සාන්තිය උදා කරවන්න පුදු වෙනවා කියලා අවංකව අදහස් ගන්න පුළුවන් කෙනෙක් ඉතින් නම් කටයුතු කරන්න ආරම්භ වෙනවා එබඳු උත්තරයක් දන ගහලා නමස්කාර කරලා කමක් නැහැ. අවංකෝ ඒකම නම් ඉතියේ තිබුණේ. අපි දන්නේ නැහැ ඉතියේ මොනවද කියලා කියනවාද කියලා. ඕකත් අහගත්තාම මාත් එහෙම තමයි කියන්න පුළුවන්. යථාර්ථයෙන් ඇත්ත ඒකම නම්. ඒ උතුම් බෝසතාණන් වහන්සේලාට ගෞරව කිරීම නමස්කාර කිරීම අති උතුම්. උන්වහන්සේලාගේ පැතුම ඉත සිද්ධ වෙනවා. කවදා හරි. අති දුර්ලභයි හැබැයි එබඳු උත්තරයන් වහන්සේලා කෝටි ප්‍රකෝටි දෙකෙනෙක් නැහැ. ඉතින් අපි දකින්න ගල මේ වගේ අවස්ථා. ඉතින් යම් කිසි දෙයක් වැරද වරද හැටියට දැකලා වරද වරද හැටියට දකිනවා නම් ditthi vipayika. දුක්තියෙන් තොරයි. ඒ නිසා ඒ පුද්ගලයා යම් කිසි වරදක් කරනවා නම් හැමදේම බලන්නේ කවද්ද මේකේ විදෙන්නේ. හැබැයි ඒක දැක්ක කෙනාට තියෙන බලවත්ම වරදක් නම් කෙරෙන්නේම නැහැ. සාමාන්‍ය අලුපාලු දෙයක් නොකර වැඩිකමල සිද්ධ වුණා. ඒකේ විදේ පැත්තට හැමදේම හිත වැඩෙනවා. අවශ්‍ය නම් නිබඳුවන් නාව මේ කුහුරු ගැටීම අත්හැරලා ළමන්නේ. ඇත්තවාදී මේක අත්හැර මේ ගෝචයන් කිරීමේදී මේ විෂ ගහවලා මේ ගහවලා මේ සත්ව විනාශයක් කරලා කරන එක අත්හැරලා දාලා දැයිද මට වෙන ක්‍රමයක් ගන්න. දන්න හැම ක්‍රමයක්ම කරලා මේක අපරාධයක් කියලා දැනගන්න. දැන්නම් බැක්නම් බැරි විචාය යව හිඟා කාලා හරි ඉඳ බැයි නම් මැරලා ගියා. බත්නා බෑ වැඩේ කරන්න. අනුගේ පුලියක් කළම ජීවත් වෙනවා වට බෑ වැඩේ කරන්න. එදා දෙක අත්හැරලා දාන අදහසක් තියෙනවා. ආයි මේක ලොකු ලොකු තත්ත්වයට වත් වෙන මහත් තත්ත්වයට වත් වෙන බලාගෙන කරන විදා නෙමෙයි එවතු උත්තරයන් බයින්නේ ලෝක ලෝක ලෞකික ලාභයට නෙමෙයි හැබැයි එක දෙයක් වෙනවා ඔය විදිය කරගෙන යන කෙනාට අවශ්‍ය කරන්නා පරිසරයේ ඒ ගුණයේ නැගිලා එන ධම්මෝහාවේ අපේ ධම්මචාරී කියන ගුණේ ඒයට මඟ පෑදිනවා පරාජිනව වෙන්නේ නැහැ දෙන්න ආපු කෙනි ස්වභාවය ඒකයි. නමුත් මේ පරාජයත් මොන ජයග්‍රහණයක් ආවා. මේක මේ ලෞකික ජයග්‍රහණිතමක කියලා එහෙම අල්ලන්නේ නැහැ. ඒක තිබුණත් එකයි නැතත් එකයි. ඒ ජයග්‍රහණේ ආවා කියනකොට ඒක යාලන් දෙයි ගුණ නැහැ කියලා මානසිකත්වයේ වැදෙන්නේ. ආනි ධර්මයේ ශ්‍රාවකයන් වහන්සේලාගේ ඔය ගුණේ ශ්‍රාවක මට්ටමට වැදෙන්න ඕන. වැදන් හිටන් ඒකේ යථාභූතිය ලැබුණාම මේ අද්භවයේදී පූර්ණ කරලා අරිහත්ත්වයටපත් වෙන්න බැරි වුණොත් ඊළඟ අද්භව කවදාවත් අර විදිහේ දුගතිගාමියෝ නැත්නම් දුගති නෙමෙයි ආ විදිහේ දුක්ඛාරතන සහිතව ඉන්න තියෙන මනුෂ්‍ය උපත්තියකවත් ඔසුරි ලබන්නේ හේතු නැතු යනවා. එක උපත්තියෙන් ඉහල් තැන ගිහලා දුගතියට යනවා. දේවත්වයට හොපත් වෙනවා. එහෙම නැත්නම් ඒකත් තියෙන අසාධාරණයක් ආමේ තියෙන අසාධාරණයක් දැකලා. තව වැඩිවෝ ගම්මත්යටපත් වෙනවා. ඒ ගිහින් කෙරවර කරලා ඉතින් සින්නවා පාරාමිතක් අවදාහන්නේ. ආපහු අතහැර විදිහට වැටෙන්නේ නැහැ. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමකට තමයි බුද්ධ ශාසනය තුළ වැඩෙන්නේ. ඉතින් ඒක තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කරගන්න උරුදු වෙන්න ඕනේ. අනිත්‍ය වශයෙන් දකින්න, දුක්ඛ වශයෙන් දකින්න, අනාත්ම වශයෙන් දකින්න නිතර හුරු කරගන්න ඕනේ. ඒක සිහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම සිහි කරන්නේ චක්‍රේ තෝරා ගන්න ඕනේ. ඊට පස්සේ චක්‍රානුසාරයෙන් ගණන් හදා ගන්නවා වගේ. තීරණයේ ගන්න සමන්ත හැකියාව ලැබෙන්න ඕනේ. එතන දහම් වල වැඩි. එහෙම වැඩනහ තමයි දහම් ආවෝදේ පූර්ණ වෙලා මේ යකාගෝදෙන් පූර්ණ වෙන්න හම්බ වෙන්නේ.